தேர்வாம் சரணாசி எழுதின ஆட்டம் அது தவசை அது සෙනසුරාදා 18 වෙනි සෙනසුරාදා ලංකාවෙන් උදේ 5:36ට විතර අපි මේ මේ වැඩසටහන ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වුණා. අත වශයෙන්ම අද දවසේ වෙනදට මේක මේ මේ සම්බන්ධීකරණය කරන අපේ කල්‍යාණ මිත්‍රයෙක් නැහැ. ඒක මේ එතුමා පොඩි අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා අපි මේ අද දවසේ මේ විදිහට අපි කරගෙන යනවා. ඉතින් අත වශයෙන්ම මට කියන්න සන්තෝෂයි, අපි පහුගිය ධම්ම නියාමතා වැඩසටහන් බොහෝ කරා. ඒ වගේම අපි අපි ගොඩක් ඊට කලින් මේ ඕස්ට්‍රේලියාවේ පිරිස සම්බන්ධ කරගෙන අපි විශේෂ වැඩසටහන් කරා. විදර්ශනා මාර්ගය පිළිබඳව විශේෂ වැඩසටහන් ගොඩක් කරා, විදර්ශනා භූමිය පිළිබඳව. ඉතින් මේ කාලය ඇතුළත අපි රැස් කරගත්ත ධර්මස්කන්ධ බොහෝයි. ඒ කියන්නේ අපිට හිතාගන්න බැරි තරම් කරුණු අපි නොදන්නා කරුණු අපි ඉගෙනගෙන තියෙනවා අපි මේ ඉන්න සිපිල්ලොත් ඉන්න පිරිස. ඉතින් ඒකෙදි මම නම් මට ඇත්ත වශයෙන්ම ඉතාමත් සන්තෝසයි කියන්ඩ මේ මම ඉගෙන ගත්තා මේ අපි ස්වාමීන් වහන්සේගෙන්, කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් බොහෝ දේවල් ධර්මය පිළිබඳව. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම හරීම වටිනාකමක් මගේ ජීවිතයට ලැබුණා. ඒ වගේ මං හිතනවා අනිත් සියලු දිනාටමත් ඒ අවශ්‍යතාවය සපුරාලන්න ඇති කියලා අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අද දිනේදීත් අපි අවසරයි නම කියන්න නීලුක් එක මත්දස්සි ස්වාමීන් වහන්සේ අපිට අද දිනේදීත් ඒ වගේම කල්‍යාණ මිත්‍රතාවයෙන් අපිට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. වහන්සේගේ දෙපා නමද මේ ආරාධනා කර සිටිනවා අද දවසේදීත් මේ ප්‍රශ්න විචාරාත්මක දේශනාව ආරම්භ කරන මෙන්. තෙරුවන් සරණයි සියලු දෙනාට.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේ දාවී උසුකාරෝව තේජනං තීති. හොඳයි, ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අපි ගයන් මහත්මයා මතක් කළ විදියට අද අපි වෙනදා පවත්වාගෙන ගිය දේශනාව වෙනුවට සති කීපයක් දේශනාවන් පවත්වන්න බැරි වූ නිසා මට අදහසක් ඇති වුණා ප්‍රායෝගික භාවනා කරන අයට, ධර්මය හොයන අයට යම් යම් ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව යම් උපදේශයක් අනුශාසනාවක් කළොත් හොඳයි කියලා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ යනකොට කලින් කල අපේ හිත්වලට රුකුළු වැරදීම, උත්සාහවත් වීම කියන මේ කාරණා සිද්ධ විය යුතුයි. නැත්තම් අපි නොදැනුවත්වම සමහර දේවල් නිසා අපේ සිත් සතන් මන්දගාමී, මන්ද උත්සාහය වෙන්න පුළුවන්, පසුබසින්න පුළුවන්. එනිසා අර ගෝපාල සූත්‍රයේ පෙන්වන්නේ දුන් ගැසීම කියලා කාරණාවක්. ගොපල්ලන් ගෝපාලයා හරක් බලන ගොපල්ලා විසින් ගවයන් රකින්න කෙනා කලින් කල දුන් ගැසීම, ඒ මොකද මැසි මදුරුවන්ගෙන් ඒ ගවයන් ආරක්ෂා කිරීමට කියන කාරණාව බුදුරජාණන් වහන්සේ උපමාවෙන් පෙන්වන්නේ මේ බණ භාවනා කරන කෙනාට කලින් කල මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී දහම් ඉගෙන ගැනීම මේ දේවල් කළ යුතුයි කියලා. ඉතින් ආන් ඒ නිසා මේ වලින් අර මේ උත්සාහවත් කිරීමේ අදහස කියන මේ කාරණා නිසා තමයි මම යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරේ. ඉතින් ඒ අනුව අද අපි මේ ධර්ම සාකච්ඡාවක් විදිහට කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මා විසින් මතක් කළ විදිහට යම් යම් කෙනාන්ට තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මතක් කරා. ඉතින් ඒ අනුව මේ ගෲප් එකේ බොහෝ දෙනෙක් ප්‍රශ්න ගැටලු වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා කීපයක්. අපි ඒවට ඉස්සරලා පිළිතුරු දීලා ඊට පස්සේ අපි මේ පොදුවේ සාමාන්‍ය විදිහට අපි මේ ධර්ම සාකච්ඡාව කරගෙන යමු. එතනදී බොහෝ අයගේ කීප දෙනෙක්ගේ අවශ්‍යතාව පොදු අවශ්‍යතාවයක් හැටියට පේන්න තියෙන්නේ. මේ ධර්ම මාර්ගය අපි ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ පිළිබඳව ප්‍රශ්න වශයෙන් අහලා තිබුණා මේ දීපිකා සමරකෝන් මහත්මිය. අපේ එදිනෙදා ජීවිතයට ධර්මය ගලපාගෙන ජීවත් වීමට අවශ්‍යයි. ඒ සඳහා නිරන්තරයෙන් සිහිය පවත්වමින් උත්සාහවත් වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන්. ඒ වගේම තවත් ජයනි ජයවර්ධන කියලා මහත්මයක් ඒකටම සම්බන්ධ වෙලා ප්‍රශ්නයක් වශයෙන් අහලා තිබුණා. අපේ ජීවිතේට මේ පීඩාව ඉවත් කරගන්න, චිත්ත පීඩාව, කායික පීඩාව ඉවත් කරගන්න මේ ධර්මයේ කොහොමද මේ ජීවිතයට ගලපාගන්නේ කියන කාරණාව. ඉතින් ඒ වගේම ඒකටම සම්බන්ධව වගේ එක් මහත්මෙක් විරාජ් මහත්මයා මතක් කරලා තිබුණා. ඒකත් හොඳ යෝජනාවක්. ඉතින් මේ ජීවිතයට ගලපා ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් වශයෙන් මේක සතිපතා හෝ කට්ටිය එකතු වෙලා දිරිගැන්වීම වශයෙන් එහෙම වැඩසටහනක් පුහුණු වීමක් කරගෙන ගියොත් හොඳයි කියලා. ඉතින් මං හිතන්නේ මේ බොහෝ විදේශ රටවල්වල මේ කාරණාව පහුගිය කාලේ කොරෝනා සමයේදී සිද්ධ වුණා. එහෙම එකතු වෙලා උපදේශ දෙමින් ඒ සම්බන්ධ වෙලා ඒ උපදේශයට අනුව නියමිත කාලයක් භාවනා කරගෙන ගිහිල්ලා ඒ අතර යම් යම් උපදේශ සිහි කැඳවීම් කරලා අවසානයේදී දහම් ගැටළු සාකච්ඡා කරලා එහෙම මං හිතන්නේ තිබුණා. ඉතින් අපි බලමු මේ වගේ දෙයක් වස් කාලය තුළ කරන්න පුළුවන්ද කියලා. නමුත් මං වස් මේ සැරේ වස් වාසය කරන තැන අනුව සමහර විට කොහොම වෙයිද දන්නේ නැහැ. සම්බන්ධ වෙන්න පුළුවන් ඉඩකඩක් තිබුණොත්, ඒ අන්තර්ජාල පහසුකම් තිබුණොත් ඒ සඳහා සම්බන්ධ වෙන්න මං උත්සාහවත් වෙනවා. ඉතින් මේ හැමෝගෙම ප්‍රශ්නය උනේ මේක අපි කොහොමද ජීවිතයට ප්‍රායෝගිකව ගලපාගන්නේ කියන කාරණාව පිළිබඳව තමයි. ධර්මයේ තුල අපි ඉන්නේ කොහොමද, මේ ප්‍රශ්න ගැටලු ඔස්සේ මේ වගේ ගැලවෙන්නේ කොහොමද කියලා වගේ පොදු කාරණාව. ඉතින් ඒකට ගැලපෙන යම් උපදේශයක් මං මතක් කරන අදහසින් තමයි මේ ගාථාවක් මාතෘකා කරේ. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේ දාවි උසුකාරෝව තේචනම් කියලා. බුදුරජාණන් වහන්සේ මේ සිතට උපමාවක් දෙනවා. පන්දනං චපලං චිත්තං, හරියට අර එලිමහනේ තිබුණු පහනක් පන්දමක් එළියේ තියෙනකොට ඒක නිරන්තරයෙන් එහාට මෙහාට සෙලවෙනවා. ඒ සෙලවෙන පන්දමක් වගේලු අපේ හිත චපලයිලු. ඒ කියන්නේ අපි කොයි තරම් මේක අපේ හිත දමණය කරන්න උත්සාහවත් වුණත් මේ හිත කඩාන බිඳගෙන අකුසලයේ කරා නිරන්තරයෙන් යනවා. ඒ වගේම අපි නොදැනුවත්වම අපිවම විනාශ කරන ආකාරයේ සිතුවිලි, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අපි තුලම සකස් වෙනවා. ඒවා මේ චපලයි කියලා කියන්නේ ඒවා යහපත් හොඳ ස්වરૂපේ අපිව මුලා කරලා, වංචා කරලා වගේ මේ අකුසලයට මේ හිත අපිව ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ පන්දනං චපලං චිත්තං කියලා කිව්වේ. දුරක්ඛං දුන්නිවාරයං. දුරක්ඛං කියලා කියන්නේ මේක රැකීමට හරි අමාරුයි, රකින්න බෑ. සාමාන්‍යයෙන් මේ කයනං වරදක් කරාම නීති රැහැනට අහු කරලා බන්ධනයට ලක් කරලා හිරකූඩුවේ දාලා මාංචු දාලා හරි එහෙම මේ කය මේ රකින්න නීති දාලා හරි යම් දේවල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසන් සතුන් හරි කුළු ගතිය නිසා ගස්වල බැඳලා ඒ වගේ දේවල් කරා. නමුත් හිත කියන එක එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඇත්තටම නුවණ ධර්මය තියෙන කෙනාටම තමයි මේ හිත රකින්න පුළුවන්. හිත කියන එක තේරුම් ගත්තු කෙනාටමයි මේ හිත රකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දුරක්ඛං කියලා කියන්නේ රකින්න බොහෝ අමාරුයි. අවාරණය කිරීමට අමාරුයි මේ හිත. ආන් එහෙම අමාරු හිත උජුං කරෝති මේ දාවි. නන්න නුවණැති කෙනා මේ හිත ඍජු කරනවා. තමන්ට කැමති ආකාරයේ පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට මේ හිතපත් කරනවා. උසුකාරෝ තේජනං හරියට අර ඇද කුද වෙච්චි දරදඬු ලීයක් දුනුවායක් විසින් රත් කරලා තවලා මේ කෙලින් කළා ඍජු කරලා හීයක් බවට පත් කරන්නාසේ නුවණැති කෙනා මේ දාවි කියලා කියන්නේ නුවණැති කෙනා විසින් මේ හිත වැඩකට නැති එහෙට මෙහෙට දුවන චපල පන්දමක් වගේ සෙලවෙන මේ හිත දමණය කරලා ඍජු කරලා වැඩක් ගත යුතු ආකාරයේ සුවය ලැබෙන ආකාරයේ දුකෙන් මුදවන ආකාරයේ දෙයක් බවට පත් කරනවා පිටු. ඉතින් ඇත්තටම අපේ හිත මේ ස්වභාවයෙන් මේ தත්වෙට පත් වුණා නෙවෙයි. මේ හිත ස්වභාවයෙන් පිරිසුදු හිත අපේම අඩුපාඩුව නිසා මේ ධර්මයේ නොදන්නාකම අවිද්‍යාව ඒ වගේම ධර්මයේ අපේ ජීවිතයට ප්‍රායෝගික යොදා නොගැනීම කියන මේ කාරණා නිසා තමයි මේ හිත මේ තරම් මේ චපල තත්වයට පත් වුනේ. දුක උපද්දවන්නේ ආනේ නිසා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ හඳුනා ගන්න බැරි රකින්න බැරි මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න හඳුනා ගන්න බුදු කෙනෙක් අති දීර්ඝ කාලයක් පාරමී පුරන්න සිද්ධ වුණා. දාන සීලයි නෛෂ්ක්‍රම්‍ය වීරිය ප්‍රඥාව සත්‍ය අදිෂ්ඨාන වශයෙන් උන්වහන්සේ අති දීර්ඝ කාලයක් මේ හිතේට එන කෙලෙස් යටපත් කරමින් ඒ වෙනුවට ගුණ ධර්ම පුර පුරා මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න මේ දුකෙන් මිදෙන්න තමයි ලෞතුරා බුදු කෙනෙක් වැර වීරිය වැඩුවේ. එහෙම අති දීර්ඝ කාර්යයක් වැර වීරිය වඩලා මේ හිත කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන ඒ හිතේ ස්වභාවය මනාකොට ප්‍රකට කරලා හෙළි කරලා අපිට ප්‍රකාශ කරලා දේශනා කරන්න යෙදුණා. තින්පින් නොතුනේ හරියට මේක මහා ඝන කැලෑවක මහා රාත්‍රියක මං මුලා වෙච්චි මිනිස්සෙකුට හරියට ආලෝකයක් අතට දීලා ඒ පාරත් පෙන්නලා ඒ පාර පෙන්නලා ඒ පාරේ යනකොට වරදින්න තියෙන යම් තැන් තියෙනවා නම් ඒ දේවලුත් පෙන්නලා දීලා නිවැරදි මාර්ගයක් පෙන්නලා දීලා ඔබ හරි තැනට ගියා කියලා දැනගන්න මෙන්න මේ සලකුණු ඔබට දැනගන්න පුළුවන් කියලා ඒ වගේ ඉතා පිරිසුදු පවිත්‍ර මුල මැදාග වූ යහපත් ධර්මයක් අපිට දේශනා කරා. ඉතින් අන්න ඒ විදිහට ධර්මයක් දේශනා කරලා තියද්දිත් අපිට කොයිතරම් අමාරුයිද මේ හිත හදාගන්න. ඉතින් එතකොට ඔබට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් මේ මොකවත් නොදැන මේ මොනවත් නොදැද තමන්ගේ ඒකායන අරමුණම පෙරදරි කරගෙන මහා කරුණාවම පෙරදරි කරගෙන කොයිතරම් අමාරු දුෂ්කර කාර්යයක් කරන්න. ඉතින් අපට ඒ දුෂ්කර කාර්ය කරලාම අවබෝධ කරගන්න උනා නම් අද කීයෙන් කී දෙනාද මේ දුකෙන් මිදෙන්නේ. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ අපි හිත හදාගන්න වැඩපිළිවෙල මොකද්ද කියන එක පෙන්වලා දුන්නා. ඒ මාර්ගය තමයි අපිට හම්බෙන්නේ අද ධහම තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඇත්තටම අපි අනුගමනය කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපේ ජීවිතයට ගලපගත යුත්තේ අරස්ඨාංගික මාර්ගයයි. එතකොට අපි ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ජීවත් වෙන ක්‍රමේ අපි මේ සංසාරේ යන ක්‍රමේ එතකොට මේක අපි මෙතෙක් කල ජීවත් වෙච්ච ක්‍රමය තුල අඩුපාඩු වැරදි දුක භයානක ක්‍රම මේ යම් යම් අයට තේරෙන නිසායි දකින නිසායි මේ ඉල්ලීම් කරන්නේ. මේ ධර්මය හොයාගෙන ඉන්නේ මේ යන ක්‍රමයේ වැරදි. අපේ අම්මලා තාත්තලා මුතුන් මිත්තෝ පවා මේ ක්‍රමයේ ගියා. දුකින් මිදෙන්න බාහිර ලෝකයේ තුලින් උත්සාහවත් වුණා. නමුත් කවදාවත් ඒකෙන් සෙතක් උනේ නෑ. ඒකේ කවදාවත් ප්‍රතිඵලයක් තිබුණේ නෑ. ඒ නිසා මේ මුලා වෙලා යන ලෝකෙට මේ ධර්මයේ දකින්න කෙනා යම්තාක් අවබෝධ වෙච්ච කෙනාට තේරෙනවා. ඒක හරියට අර ඉස්සල්ලා කිව්වා වගේ මේ මං මුලා වෙච්ච කෙනෙක් මගක් හොයන්නා වගේ කෙනෙකුට අවශ්‍යතාවයක් දෙනවා. ඇත්තටම අන්නේ බඳු කෙනාටයි මේ ධර්මයේ වටිනාකම තියෙන්නේ. උවමනාව අවශ්‍යතාවයේ දැනෙච්ච කෙනාට මේ ධර්මයේ තුල ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මම මතක් කරේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී මේ අංග 8කින් යුක්ත පිරිසුදු මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ ධර්ම මාර්ගය තුල අපේ ජීවිතය ගත කරන්න ඕන. ධර්ම මාර්ගයේ තුල අපේ ජීවත් වීම හදා ගන්න ඕන. අන්න ඒක තමයි අපි ධර්මයේ ජීවිතයට ගලපා ගන්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මම ඔයිට ඉස්සෙල්ලත් මතක් කරලා තියෙනවා මේ කාරණාව. අපි මේ ජීවත් වෙන රැකී ආරක්ෂා කරලා දරුවෝ හදලා ගෙවල් දොරවල් හදමින් මේ අපි ජීවත් වෙන ක්‍රමයක් ඒ විදිහට අරන් යමින් ඒකේ ආදීනව දැකලා අපි ධර්මයේ ටික ටික ඉගෙන ගමින් වරින් වර ධර්මයේ පුහුණු වෙන්න හදනවා කියන මේ ක්‍රමේ ඉතාමත් කල්යන වැඩක්. ඒක අති දීර්ඝ කාලයක් කරන්න වෙනවා. ඇත්තට එහෙම නෙවෙයි, අපි හැම වෙලාවෙම ජීවත් වෙන ක්‍රමේටම මේ ධර්මයේ යොදාගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට තමයි අපි ධර්මයේ ගලපා ගන්න. ඒ කියන්නේ ධර්මයේ කියලා කිව්වේ මොකද්ද? අපි ඉගෙන ගන්න ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්චසම්පාද කියන මෙන්න මේ දේවල්. මේ දේවල් අපි කවදාවත් අර විෂයක් වශයෙන් මුලින් ඉගෙන ගත්තා මිසක් මේක අපේ ජීවිතයේ තුල තියෙන එකක් කියලා අපි කවදාවත් දැක්කේ නැහැ. අපි දැක්කේ අපේ ජීවිතයේ තුල තියන්නේ මොනවද? ගෙවල් දොරවල් යාන වාහන අඹදරුවෝ ඉඩකඩම් මේ දේවල් මම මගේ කියලා නিত্য ආත්ම වශයෙන් සලකා ගන්න මෙහෙම ලෝකයක් තමයි අපි දැක්කේ. උපදිනකොටම මේ දේ නොදැක්කත් මේ ලෝකයකට අපි ආවේ, එහෙම මනසක් තියෙන ලෝකයකටයි අපි ආවේ. එතකොට අපිට ඒ දේවල් තමයි මනසට ආවේ පුරුදු කරේ ලෝකේ කියලා දැක්කේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ සම්මුති ලෝකේ ස්වභාවය දැකලා දැනගෙන සම්මුති ලෝකයේ තුලින් ඒ ලෝකේ කියලා ඇත්තටම යථාර්ථය මොකද්ද කියලයි බුදු කෙනෙක් මතු කරලා දුන්නේ. ඉතින් අන්න ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් අපිට හෙලිපෙහෙලි කරලා දෙන්නේ. ඉතින් එතකොට ඔබ දන්නවා මේ අපේ ජීවිතයේ අපි දැන් ඉන්න මානසික මට්ටම තුල තියෙන දේවල් හා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදික මෙන්න මේ දේවල් ගලපා ගන්න ඕන. එතකොට එහෙනම් අපි කන බත් පිඟාන තුලින් අපි අඳින ඇඳුම තුලින් අපි අල්ලගෙන බදාගෙන ඉන්න දරු මුණුබුරෝ ගෙවල් දොළවල් කියන මේ දේ තුලින් මේ ස්කන්ධ ධාතු ආයතන දැකිය යුතුයි. ඇත්තට මේ ධර්මතාවය කියන එක ධර්මයන් කියන එක ඒවා මතු කරලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ පඤ්ඤප්ති නම් යොදාගෙන තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ න්‍යායය. මොකද හැම එකක්ම කියලා දෙන්න මොනවා හරි මාධ්‍යයක් අවශ්‍යයි. එතකොට රූපස්කන්ධය කියන එක නම ගත්තාම හුදු ප්‍රඥාක්තියක්. නමුත් ඒකේ අර්ථය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ආන් ඒ විදිහට මේ සම්මුතිය තුළින් ඉස්සරෝම අපි ධර්මයේ මතු කරගන්න ඕනේ. ඒක තමයි මම නිරන්තරයෙන් අපි එදිනදා ජීවිතේට මේ ධර්මයේ ගලපා ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ගලපා ගන්න ක්‍රමය කොහොමද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කරමු. අපි මතක් කරා මේ යන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග පරීක්ෂා කරලා බැලුවාම අපිට හම්බෙන්නේ මුලින් තියෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. ඊට පස්සේ සම්මා වාචා කම්මන්තා ජීව, ඊට පස්සේ වායාම සති සමාධි කියලා මේ අංග ටිකක් තියෙනවා. එතකොට ඇත්තටම අපි මේ අංග 8 තුල තියෙන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව. එතකොට මේ වැඩි යුත්තේ මාර්ග අංග නෙවෙයි, ඒක වැඩෙන එකක්. අපි මේ ත්‍රිශික්ෂාව සම්පූර්ණ කරනකොට සීල සමාධි ප්‍රඥා තමයි අපි වැඩි යුතු දේවල්, ප්‍රගුණ කළ යුතු දේ. ඒ කරනකොට මේ අංග ටික තමයි පිරීමට යන්නේ, වැඩිවීමට යන්නේ. එතකොට මේ ආරයෂ්ඨාංග මාර්ගය හැබැයි මුලින් තියෙන්නේ සම්මාදිට්ඨි සංකප්ප. ඉතින් ඒකෙන් අපිට පෙන්වන්නේ ඉස්සරෝම අපි මේ සම්මාදිට්ඨිය අහගන්න ඕනේ, අහගෙන දැනගන්න ඕනේ. සම්මාදිට්ඨි සංකප්ප දෙක තුලින් තීරණය කරන්නේ ප්‍රඥාව කියන්නේ සීල සමාධි ප්‍රඥාවනේ. එතකොට මුලින් අපි හොඳට මේ ධර්මයේ ආගන්න ඕනේ. අන්නේ අහගෙනීමේදී තමයි අපිට මේ අපේ ජීවිතයේ තුලින් කොහොමද මේ ස්කන්ධ ධාතු ආයතන මතු කරගන්නේ කියලා. ඉතින් අන්න ඒකට අපි පහුගිය දවස්වල මේ පින්වතුන්ට මේ ධම්ම නියාමතාවේ වැඩසටහන ඔස්සේ විමුක්ති ද්වාර අනිච්චානුපස්සනාව ඒ වගේම නොඑක් පෝය වැඩසටහන් ඔස්සේ අපි බොහෝ දේශනා පැවැත්තුවා මේ සම්මුතිය බිඳගෙන කොහොමද මේ නාම රූප දෙක මතු කරගන්නේ කියලා. ඒකට ඒ ප්‍රායෝගිකව අපිට දකින අහන දේ තුල මේ සත්වය පුද්ගලයෝ කියලා දකින තැන මේ තැන තියෙන සත්‍යතාවය වන නාම රූප ධර්ම මතු කරගන්න. ඒ සඳහා මුලින් විශේෂයෙන් රූපය පිළිබඳ යථා ස්වභාවය හොඳට තේරුම් අරගෙන මේ සත්වයේ පුද්ගලයේ කියලා කියන තැන තියෙන මෙන්න මෙහෙම අනාත්ම ධර්මයක්, ධර්මතාවයක් ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් මතු කරගත යුතුයි කියලා අපි නිරන්තරයෙන් ඔබ අහලා තියෙනවා. ඒ දේ මේ අපි මාර්ගයේ හැටියට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ දේ දැනගත්තු කෙනාට මේක දකින්න වැඩපිළිවෙල තමයි මේ සීල සමාධි ප්‍රඥා කියලා අපිට ත්‍රිශික්ෂාවක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම අපේ ජීවිතේට මේ ධර්මයේ ගලපා ගන්නකොට කොහොමද ගලපන්නේ? මුලින්ම පෙන්වන්නේ අපි සිල්වත් වෙන්න ඕනේ කියන එක. අපි ගිහි ජීවිතේ නම් පංච සීලය හෝ ආජීවට අට්ඨමක සීලය හෝ ඊට පස්සේ අපිට පුළුවන් ආකාරයට කෙනකෙනාට මේ අට සිල් දස සිල් කියන මේ දේවල් අපි ශික්ෂාවක් වශයෙන් අදිෂ්ඨාන කරගෙන ඒ තුළ අපි හික්මෙන්න ඕන. ඒක තමයි අපිට හම්බෙන්නේ මේ ආරයෂ්ඨාංග මාර්ගය තුළින් සම්මා වාචා. එතකොට ආරයෂ්ඨාංග මාර්ගය පුරනකොට අපි විශේෂයෙන් මේ සීලය මුලින්ම පිරිය යුතුයි. පුබ්බයෝකෝ සීලං සුපරිසුද්ධං හෝති. මහණෙනි මුලින්ම මේ සීලය ඉතා පිරිසුදු විය යුතුයි. ඒ සීලය අපිට වරින් වර කැඩෙන්න බිඳෙන්න පුළුවන්. නමුත් ඒක නැවත නැවත අපි ඒ කළුත් කරමින් ඒකේ ආදීනව දකිමින් ශික්ෂා ටික පරිපූර්ණ කරගත යුතුයි. එතකොට එතන තියෙන සම්මා වාචා කියන එකේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, සම්පප්පලාප කියන මේ හතර. වාචා කම්මං චතුබ්බිදං කියලා වාක් කර්ම වශයෙන් හම්බෙන මේ හතර අපි දිවිහිමියෙන් රැක ගන්න ඕනේ. අපි ධර්මයේ ප්‍රායෝගිකව අපේ ජීවිතයෙන් දකින්න නම් අපිට නිවන් දකින්න නම් මේ ටික කරන්න වෙනවා මුලින්. ඒ නිසා බොරු කීම අපි වැළකෙන්න ඕන. අමාරු දෙයක් ගිහි ජීවිතය තුළ. නමුත් අමාරු හින්දා තමයි අපිට ආරක්ෂාක වැටක් දීලා තියෙන්නේ. සමහර මිනිස්සු වැරදි කරනකොට ඒ අය රකින්න බැරි වෙනකොට රජෙන් නීති දානවා. දඬන සානනවා. හිරේ දානවා. ඒක තමයි ඔහුව රකින්න තියෙන ක්‍රමය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන ප්‍රඥාවන්තයාට මේ ධර්මය. ඉතින් ඒ නිසා මේ වෙනත් ආගම්වල වාගේ අපි ලෞකිකව මේ නීති රීති වගේ රාමුවක් දාන්නේ නැහැ. ඇත්ත හොඳ නරක මේ ස්වභාවය පෙන්වලා දීලා මේ විදිහට ඔබ හිටියොත් ඔබට මෙන්න මේ දේ ලැබෙනවා. මේ විදිහට හිටියොත් මේ දේ ලැබෙනවා කියලා හොඳ නරක පෙන්වලා දීලා ඇත්ත කියලා දෙනවා. ඉතින් අන්නේ නිසා තමන්ම මේකේ භයානකම දැකලා සංව හික්මෙන ක්‍රමයක් තමයි මේ තුල තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, සම්පප්පලාප. ඉතින් ඔයගෙන් බොහෝ විට කෙනෙක්ගේ කැඩෙන්න පුළුවන් දේවල් තමයි බොරු කීම හා සම්පප්පලාප. අනිත් දෙක රළු ශික්ෂාපද ව්‍යාපාදයේ මුල් කරගෙන සිද්ධ වෙන දේවල්. මේ ඒ නිසා මේ ඒ දේවල් අපි කැඩෙනකොට ඒ වගේ ආදීනව දැකලා ශ්‍රද්ධාව ඇති කරගෙන මේකට මූලික වෙන්නේ ශ්‍රද්ධාව කියන කාරණාව. ඒ බුදුරජාණන් වහන්සේ අපට මේ තරම් දුක් විඳලා මේ ධර්ම මාර්ගය පෙන්නුවේ අපිව මේ සසරෙන් ගලවන්න. ඉතින් ඒ නිසා බුදුන් සරණ ගිය අපි මේ ශික්ෂාපද ටික දිවිහිමියෙන් රකින්න ඕනේ කියලා ඒ අදිෂ්ඨාන කරගෙන ශ්‍රද්ධාව මුල් කරගෙන අපි මේ ශික්ෂාපද ටික රකින්න ඕනේ. ඉතින් ආන් එතකොට මේ ශික්ෂාපද තුල අපි ජීවිතේ හික්මෙනවා. මොකද එතකොටත් අපි මේ සීලය පිළිබඳ අවධානය තියෙන නිසා, සිහිය තියෙන නිසා, ධර්මය අහලා තියෙන නිසා එයාට ශික්ෂාවක් කැඩෙන්න යනකොටම එයාට තේරෙනවා. ඉතින් ඒ නිසා මුලින් මුලින් කැඩුණු ශික්ෂාව හදාගෙන යන කෙනා පසුව ඒ කැඩෙන්න හේතුව එනකොටම, දැන් අපිට තරහක් එනකොටම පරුස වචන කියන්න පෙර එහා ඔහු ඒ ද්වේෂසහගත හිත දකිනවා. බොරුවක් කියන්න හිතෙන මුලින් මුලින් බොරු කියපු එක හද හදාපු කෙනා පසුව පසුව බොරු කියන්න හිතෙනකොටම මේ ලෝභය නිසා, ද්වේෂය නිසා නේද මං මේ බොරුව කියන්න පෙළඹෙන්නේ කියලා ඒ කෙලෙස් මූලයම දකිනවා. ආන් ඒ විදිහට එයා ටික ටික ජීවිතේට මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරනවා. ඊට පස්සේ කාය කර්ම වශයෙන් තියෙන සත්තු මෙරීම, හොරකම් කිරීම, පරදාර සේවනය කියන මේ ශික්ෂාපද තුනිනුත් එයා ඒක ගැන ශික්ෂාවක් වශයෙන් සමාදන් වෙලා සත්ව හිංසාවෙන් වැළවිලා සත්තු මෙරීමෙන් වැළකිලා කරුණාව දයාව ඇති කරගෙන එයා ජීවිතේට මේක එකතු කරගන්නවා. ඊට පස්සේ මේ හොරකම් කිරීම කියන එක තමන් උපමා කරගෙන තමන්ගේ දෙයක් කෙනෙක් ගත්තොත් තමන් කැමතිද? තමන් වෙහෙස මාංශයෙන් අමාරුවෙන් හම්බ කරගෙන තියෙන දේ කෙනෙක් හොරකම් කරගෙන ගියොත් තමන්ට දැනෙන්නේ මොන වගේ දෙයක්ද? කියන මෙන්න මේ කරුණ මුල් කරගෙන අන් කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්නා තියා හොරකම් කරන්න හිතක්වත් උපදවා ගන්නේ නැහැ කියන තැන හො ඉක්මෙනවා. මේ විදියට ශික්ෂාපද ටික කම්මන්ත වශයෙන් තියෙන ශික්ෂාපද, ඊට පස්සේ ආජීව වශයෙන්. එතකොට මේකත් ඉතාමත් අමාරුයි. මේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක අද කාලේ නම් අපිට මේ ලංකාව තුල නම් ඉතින් බොහෝ දුරස් වෙලා තියෙන බව අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක ඒ කාලේ ඉඳන් තිබුණා. ඉතින් මේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක තුල අපි නොහිටීම මතම අනික් ශික්ෂාපද සියල්ලම බිඳීමට යනවා. ඉතින් ඒ නිසා ඉතාමත් වැදගත් සීල කොටසක් තමයි මේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක. ඉතින් ඒක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආජීව අට්ඨමක සීලය කියලා මේ විදිහට අපි ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මේ නිවැරදි ජීවිකාව බුදුරජාණන් වහන්සේ පෙන්නපු වංචා දූෂණ කරි කෛරාටික කපටිකම් වලින් වෙන් වෙලා, ඒ වගේම සත්ත්ව වෙළඳාම්, මස් මාංශ වෙළඳාම් ආදී මේ වගේන් වැළකීලා තව කෙනෙකුට යහපත් වෙන අර්ථයක් වැඩක් වෙන ආකාරයේ ජීවිකා වෘතියක් තමන් තුළ ඇති කර ගැනීම, මේක ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා අර මම මුලින් මතක් කරා වගේ මේ දේ අද ලංකාව තුළ නොමැති නිසා තමයි රට මේ තරම් අගාධයකට වැටිලා තියෙන්නේ. ඒකත් එක්ක මේ සොභා දාමපා විකෘති වෙන්නේ මිනිස්සුන්ගේ මේ ආජීවයේ අපිරිසුදුකම සොභා දාමට දැනෙනවා. ඉතින් ආන් ඒ නිසා සොභාදාම විකෘති වීම නිසා නැවත නැවත මිනිස්සු ආජීවය අපිරිසුදු කරගන්නවා. ඒ නිසා තමයි ලෝකෙට මේ විදිහට මේ රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භීක්ෂ බය කියන මේ භයානක විපත් පැමිණෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේකට අපි උත්තර කෙටි කාලීනව යම් යම් දේවල් හෙව්වට ඇත්තටම අපි මේකේ ස්ථිර විසඳුමකට යනවා නම් අපි හැමෝම අපේ ආජීවය පිරිසුදු කරගන්න වෙනවා. ජීවන පැවැත්ම පිරිසුදු කරගන්න වෙනවා. ඉතින් අන්න ඒක තමයි පින්වතුනි මේ හොඳට ශික්ෂාපද ටික තුල ආදරය ගෞරවය ඇති කර අනුමත්තේසු වජ්ජේසු භය දක්සීවා. අර කියන්නේ අනුමාත්‍ර කුඩා වරදේද භය හිරියොතප් පවත්වාගෙන මේ අපේ මේ ශික්ෂාපද ටික මුලින්ම අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක තමයි මේ ධර්ම මාර්ගයේ මුල අඩිතාරම. ඒකට මුල් වෙන්නේ ශ්‍රද්ධාව. ඉතින් මේ ශික්ෂාපද ටික ඉදිරියට ආරක්ෂා කරගන්න විශේෂයෙන් අපි තුල තියෙන දහම් දැනුම ධර්ම අවබෝධයේ හේතු වෙනවා. ධර්මයේ අවබෝධයක් නැති කෙනා තමයි බණපදයක් පිළිබඳව ශ්‍රද්ධාවක් නොදන්නාකම තියෙන, අසද්ධාවක් තියෙන කෙනා තමයි පින්වතුනි මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙලා අකුසලයට යන්නේ. ඉතින් ඒ නිසා මේ පළවෙනියෙන්ම දාලා තියෙන වැට අපි තුලින් බිඳුනොත් පින්වතුනි ඊළඟට අපිට තියෙන මේ සිත ආරක්ෂා කර මේ රාග දේශ මොහෝ ඇති වෙනවා කියන එක සිතින් ඇති වෙන මේ දේවල් නවත්වන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා මුලින් ශික්ෂාපද ටික අපි මේ විදිහට ආරක්ෂා කරගෙන රැකගෙන ටික ටික හික්මෙනවා. බැරි දේවල් වලට නැවත නැවත අපි මොන දේවල් හරි යොදාගෙන බැරි ශික්ෂාපද ටික රකින්න උපාය කෞශල්‍ය ඇති වෙන්න ඕන, උපාය කරන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා සති සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට මේ සමාධිය මේ සීලේ ශික්ෂාපද ටික රැකගත්තු කෙනා මේ දුකින් මිදෙන්න ඊළඟ අපි සමත කමටාණෙම හිත එකඟ කරගන්න වෙනවා. අර මුලින් කිව්වා වගේ පන්දමක් වගේ මේ දුහන හිත, සෙලවෙන හිත කිසිම වැඩක් නැහැ. අන්න ඒ නිසා මේ හිත තැම්පත් කරගන්න වෙනවා. ඒ නිසා අර ඕලාරික විසුරුණු භවෙන් අපි මිදිලා දැන් අපේ හිත තැම්පත් කරන්න, දුවන හිත. දැන් ඔබට තේරෙන මේ ගෲප් එකේ ගොඩාක් අය මේ මතක් කරලා තියෙන්නේ මේ හිත කොච්චර තියාගන්න හැදුවත් තියාගන්න බෑ. ඇයි මේ කෙලෙස් වල බලවේගය, කෙලෙස් වල ස්වභාවය වැඩි. අපේ හිතේ ඇති කරගත යුතු සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ උතුම් ධර්මයන් වෙනුවට අපි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාදී මේ කිසිම වැඩකට නැති අපිවටම හානියක් කරන නීවරණ ගොඩක් තමයි අපි ඇති කරගෙන තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ නීවරණ නිසා තමයි මේ හිත අපිට තියාගන්න බැරි. හිත දුවන්නේ මේ ඕග යෝග කියලා බුදුරජාණන් වහන්සේ කෙලෙස් වශයෙන් නම් කරලා තියෙන මහා සැඩපහරකට වැටිච්ච කෙනෙකුට බේරෙන්න දැඟලුවත්, බේරෙන්න ඕමනාව තිබුණත් බේරෙන්න බෑ. සැඩපහර තද වැඩිනවා, ප්‍රබල වැඩිනවා. අන්න ඒ වගේ පින්වතුනි මේ රෑ දවල් දෙකේ අපි නොදැනුවත්ව කෙලසිලා තියෙන හිත කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වලින් මේ ආශේවණ වෙලා, නැවත නැවත ආශේවණ වෙලා තියෙන හිත රකින්න අමාරුයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපේ හිත භාවනාවකට යොදාගත්තොත් තමයි මේ හිත කොයිතරම් චපලයිද, මේ හිත කොයිතරම් කුළුයිද කියන එක අකීකරුද, චපලයිද කියලා තේරෙන්නේ. අපි හිත ටිකක් හරි මේ තැම්පත් කරගන්න උත්සාහවත් වුණා. ඇත්තටම තැම්පත් කරගන්න කියලා ඔබ හුදකලා ආරණ්‍ය සේනාසනයකට සිල් ගන්න කියලා ආරණ්‍යකට ඇවිල්ලා උදේ ඇවිල්ලා හැන්දෑව වෙනකන් බලන්න ඉන්න හිටියොත්, අර උදේ ඇවිල්ලා හැන්දෑව යන්න නම් මොනවහරි දෙයක් යොදාගන්න. හැබැයි පහුවදා වෙනකන් ඉන්න කියොත් එහෙම ඒ තුල තියෙන අමාරුකම එතකොටම තේරෙයි අපිට මේ හිත කියන එක කොයිතරම් අමාරුයිද කියලා. ඉතින් අන්න ඒ කියන සෙලවෙන හිත එකඟ කරගන්න තමයි අපි මේ සමාධිය සමත කමඨහනක් යොදාගන්නේ. එතකොට මේ සමත කමඨහන වශයෙන් සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා ආදී සතර බ්‍රහ්ම විහරණ, ආනාපාන සති, කායානුපස්සනාවෙන් අසුභ භාවනාව ආදී මේ දේවල් අපි සමත කමඨහන හැටියට යොදාගෙන මේ දුවන හිත ඒ සිතුවිලි නීවරණ ධර්මයන් යටපත් කරලා යම් ප්‍රමාණයකට තැම්පත් කරගන්න. අන්න ඒ විදිහට හිත තැම්පත් කරගන්න ගියාමත් අමාරුයි. අපි වාඩි වුණාට අපි අදහස් කරපු ආකාරයට මේ හිත පවතින්නේ නැහැ. ඒ නිසා තමයි අපිට එක නැවත නැවත කෙලෙස් වලට නිග්‍රහ කරමින් පුහුණුව වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙහෙම කරන්න කරන්න කාලයක් යනකොට මේ හිත තැම්පත් වෙනවා. අර මං උපමාවක් දේශනා කරේ බල්ලෙක් දන්වැලකින් බැඳලා කණුවක බැන්දොත් මේ සතා ටික දවසක් ටික කාලයක් යනකම් බුර බුරා දඟල දඟල කණුව වටේ එහාට මෙහාට ඇවිද ඇවිද දඟලනවා, මේකෙන් මිදෙලා යන්න. නමුත් යම් වෙලාවක මේ සතා දුවලා 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 මේ කණුව මුලම වැතිරිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගද්දුල බද්ද සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් ආන් ඒ වගේ අපි හිත ධෛර්යමත් කරගෙන මේ කොච්චර දිව්වත් හිත අදිස්ථාන කරගෙන දැඩි කරගෙන අපි මේ සමත කමඨහනක් තුල නැවත නැවත නිතර නිතර යෙදෙන්න මේ හිතේ දුවන ගති ටික 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 අඩු වෙලා තැම්පත් වෙනවා. ඉතින් ඒක සඳහා ලොකු උපකාරයක් මේ ශික්ෂාව කියන එක. ඒ ශික්ෂාව අතර තියෙන ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිස්සෘත සීලය ආදී මේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ඒක සමාධියට උපකාරයි. ඒකනේ සීලය සමාධි සංවත්තනිකයි කියලා කියවේ. සීලය සමාධියට උපකාරයි. දැන් එහෙම සමත කමඨහනකින් සමාධිමත් කරගත්තු කෙනා දැන් අන්න අපි මුලින් අහගත්තු ධර්මයේ දකින්න උත්සාහවත් වෙනවා. අන්න එම දුකනාට තමයි ඒ දකින්න කමටහනක් පනවන්නේ. ඒ කමටහනක් පනවනකොට ඒ කමටහන තුලින් කොහොමද මේ ධර්මයේ දකින්නේ, මේ දුකින් මිදෙන්නේ, අපිට හිතට එන ආවේග වලින්, දුක් කරදර වලින්, දේශය වෛරය තරහව තුලින් කොහොමද අපේ හිත ආරක්ෂා කරගන්නේ කියලා මේ මතු කරගන්න, තේරුම් ගන්න තමයි අපිට කමටහනක් දෙන්නේ. එතකොට මේ හැම කමටහනක් තුලම තියෙන ආරෂ්ඨාංගික මාර්ගය, සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී ආරෂ්ඨාංග මාර්ගය. මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය හා පටිච්ච සමුප්පාද අවබෝධය. එතකොට ඒ තුළ තියෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක පිරිසිඳ දත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, මාර්ගයේ වැඩි යුතුයි, නිරෝධය සාත් කළ යුතුයි කියන කාරණාව තමයි මේ කමඨාන තුලින් අපිට මතුවෙන්න ඕන. එතකොට අපි පිළිකුල් භාවනාව කරනවා, ධාතු කර්මස්ථානී කරනවා. මේ පිළිකුල් භාවනාව වැඩිම තුල චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන, පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්න ඕන. ඒ දේ තියෙනවා නම් තමයි අපි මේ නිවැරදි මාර්ගය කියලා හඳුනාගන්නේ. ඒ නිසා මමත් භාවනා කරනවා, මමත් භාවනා කරනවා කියලා මේ රූපය පොතේ තියෙනවා, මේ අසුභ වශයෙන් බැලිය යුතුයි කියලා ඒ විදිහට බලනවා, ධාතු වශයෙන් බැලිය යුතුයි කියලා ධාතු වශයෙන් බලනවා. හැබැයි ඒ බැලන එක හොඳයි, හැබැයි බැලිය යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට, පටිච්ච සමුප්පාදය මතු වෙන විදිහට, අවබෝධ වෙන විදිහට. ඉතින් ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ අර මහා ප්‍රදේශ කියලා දේශනා කරලා මේ ධර්මයේ නිවැරදි ධර්මයේද කියලා දැනගන්න මේ මහා ප්‍රදේශ වලට ගලපන්න කියලා. එතන තියෙන්නේ ඇත්තටම මේ ධර්මයේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද, පටිච්ච සමුප්පාදයට ගැලපෙනවද, විනයට ගැලපෙනවද කියලා බලන්න කියලා. එතකොට ඒ මේ කරන දේ තුලින් අපේ රාග දේශ මොහ දුර වෙනවද, දැඩි වෙනවද කියලා බලන්න. ඒ වගේම මේ තුලින් මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ වෙලා තියෙනවද, හේතුඵල ධහම මතු වෙනවද කියලා බලන්න කිව්වේ අන්න ඒ නිසායි. ඒ නිසා පින්වතුනි, මේ ධර්මයේ අපි පැහැදිලිව අපිට මේ ධම් පණිවිඩය ලැබුණොත් ඒ කමඨාන තුලින් අපිට ආරියෂ්ඨාංග මාර්ගයයි මතු වෙන්නේ. ඉතින් අන්න ඒ ආරියෂ්ඨාංග මාර්ගයේ තමයි අපි අපේ එදිනෙදා ජීවිතය තුලින් මතු කරගත යුත්තේ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය කියන එක අපි මතු කරගත යුත්තේ, ඒ කියන්නේ අපේ එදිනෙදා කෑම ටික කනකොට මේ තුලින් අපිට චතුරාර්ය සත්‍ය මතුවෙන්න ඕන, පටිච්ච සමුප්පාදේ මේ තුල දකින්න ඕන. අපේ දිනදා ජීවිතේ අපි දරුවෝ දේපල ඉඩකඩම් රැකී ආරක්ෂා, අපිට කෙනෙක් බණිනකොට, ඒ වගේම අපි තුල යම්කයක් කෙරේ ආසා වෙනකොට, අපි අර ප්‍රියයන්ගෙන් වෙන්වීම වෙනකොට, අප්‍රියයන් හා එක්වීම වෙනකොට අපිට දුක එනවා. අර මහත්මේ ප්‍රශ්නයක් වශයෙන් අහලා තිබුණා ඒක. මේ මරණ ධර්මයේ හමුවේදී අපිට මේ ගැලවෙන්න අමාරුයි, මේ ප්‍රිය විප්පයෝග දුක්ඛය නේද මෙතන පවතින්නේ කියලා. ඉතින් අරමුණක් දකිනකොට ඒ අරමුණ තුල සත්ව පුද්ගල භාවයෙන් දැක්කොත් නේද අපි මේ සසරට බැඳින්නේ, මේ මරණ දුක නිරන්තරයෙන් විඳින්න වෙන්නේ මේ නිසා නේද කියලා මේක මහත්මයේ ප්‍රශ්නයක් වශයෙන් ලිපියක් දාලා තිබුණා. ඉතින් ඇත්තටම ඒක තමයි ඇත්තටම වේත් මේ ආරයිෂ්ඨාංග මාර්ගය අපේ ජීවිතය තුළින් මතු කරගන්නවා කියන්නේ මෙන්න මේ කාරණාව. ඉතින් ඒ ප්‍රශ්නෙත් මෙතෙන්ට මම අරගෙන කතා කරන්න හිතුනේ ඒ නිසා. එතකොට මේ ඉස්සරෝම ඒක තමයි අපි ඉගෙන ගන්න ධර්මයේ වශයෙන්, මේ චතුරාර්ය සත්‍ය ධර්මයි ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඉගෙන ගන්න. දුක පිරිසිඳ දැතිය යුතුයි, සමුදය දුරු කළ යුතුයි කියලා කියනකොට අපේ එදිනදා ජීවිතය තුළින් සැබෑ දුක මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි දන්න දුක ගැන නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ සත්පුද්ගල භාවයෙන් නිත්‍ය ආත්මවාස නිත්‍යයි ආත්මයි සුබයි කියලා මේ විදිහට අපිට දැනෙන දුකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අනාත්ම වූ සත්පුද්ගල නොවුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙති ලක්ෂණයට යටත් වූ දුක කොයි ලෝකයේ තුල තියෙන්නේ, ඒකයි අපි මතු කරගත යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් අන්න ඒ නිසා අපි මේ පුද්ගල භාවයෙන් දකින තැන අපි කන බත් පිඟාන තුළ මෙතන මේ පරමාර්ථ වූ ධර්ම ටික දකින්න ඕනේ. මෙතන හටගත්තේ පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න ඕනේ. මෙතන මේ පහළ වෙන හිත, එතන පහළ වෙන වේදනාව, සංඥා, සංකාර, විඥාන දුක්ඛ සත්‍ය හැටියට දකින්න ඕනේ. එතකොට එතන අපි කියමුකෝ කන අපි ආහාරයට ගන්න බත් පිඟාන තුල ඒ අපි ආහාරයේ ගන්න මේ රූපය ගත්තාම මේ රූපස්කන්ධය බාහිර තියෙන ආහාර ටික මේ ඔක්කොම රූපස්කන්ධය හැටියට මෙතන අපි ඒව හැරලා එතන අපි අර ආහාර හැටියට සම්මුති වශයෙන් ගත්තොත් මෙතන යථාර්ථය අපිට යට වෙලා යනවා. ඉතින් ආන් ඒ නිසා ටික ටික මේ විදිහට අපි ඒ ජීවිතය තුළින් අපි මේ ධර්මයේ මතු කරගන්න ඕනේ. දුක්ඛ සත්‍ය පිරිසිඳ දත යුතුයි. එතකොට මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දත යුතු දුක්ඛ සත්‍ය තමයි අපි ගෙවල් දොරවල් යාන වාහන කියන තැන තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන ටිකක් කියලා. ස්කන්ධ ටිකක් මුලින් මම සරලව තේරෙන්නේ නැති කෙනාට මේක සමහරට ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අපි මේ දුක පිරිසිඳ දකින්න යනකොට ඉස්සරෝම රූපය පිළිබඳව අපි දකින්න ඕනේ. මේ රූපය කියන මේ අසුභ වශයෙන් හරි ධාතු වශයෙන් හරි දකින්න යනකොට අපි ඒක සත්ව පුද්ගල භාවයෙන් මිදිලා මෙතන අනාත්මෝ මේ ස්වභාවයක් හැටියට දකින්න උත්සාහවත් වෙනවා. ඒතකොට දුක්ඛ සමුදය දුරු කළ යුතුයි කියලා ඒ යෝනිසෝ මනසිකාරය තුළ තියෙනවා. ඒ සමුදය දුරු කළ යුතුයි කියන කාරණාව තමයි ඒ අපිට හම්බෙන ඒ දුක තුල ඇත්තවරිලා තියෙන සමුදයේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. එතන අවිද්‍යාව තණ්හාව කියනක අපි මතු කර ගන්න ඕනේ. මේ මතු කරගෙන ඒක ගෙවෙන විදිහට තමයි මේ දුක පිරිසිඳ දැතිය යුත්තේ. අන්න ඒක තමයි මාර්ගය වෙන්නේ. ඉතින් අන්න එතකොට අපි සමුදය කියලා කිව්වේ අපි අරමුණක් ගන්නකොට ඒ අරමුණ අපි පුද්ගල භාවයෙන් ගැනීම තුළම එතන අවිද්‍යාව සම්බන්ධ වෙලා දුක හැදෙනවා. ඒක තමයි සමුදය කියලා කිව්වේ. ඉතින් අවිද්‍යාව මුලා වෙච්ච ගමන් ඒකේ තණ්හාමාන දිට්ඨි ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. ඉතින් අන්න ඒ නිසා අරමුණ නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් නොගන්න ආකාරයට දකින්න තමයි අපිට මේ ධර්මය තියෙන්නේ. කමඨහනක් තුලින් කරන්න යන්නේ ඒක. ඒ නිසා අපි තමන්ගේ කය දිහා විදර්ශනා කරනකොට බලනකොටත් මේ හොඳට මේ සත්ත්ව පුද්ගල භාවය කියන එක මේ ආත්ම භව මේ මම ඉන්නවා කියන සමුදය හොඳට තමන් වටහා ගන්න ඕනි. තමන්ට තේරෙනවා මේ තමන්ගේ කය දෙත හිත යොමු කරගත්තාම මේ කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීම එනවා. අන්න ඒ හැඟීම හොඳට ගෙවෙන විදියට නුවණින් අල්ලාගෙන ඒක නෑ ඒක මේ අවිද්‍යාව නිසා මේක මගේ හිතේ ඇති වෙච්ච විපරිත අදහසක් පමණයි. නමුත් මෙතන තියෙන මෙන්න මෙහෙම ධර්මයක් කියලා සමුදය දුරු වෙන විදියට එතන ඇත්ත පෙන්වන්න. අන්න ඒක තමයි අපිට පොතෙන් හම්බෙන්නේ දුක පිරිසිඳ දත යුතුයි සමුදය දුරු කළ යුතුයි කියලා. ඉතින් ඔන්න ඔය වචන කියන ඒවා අපිට මේවා ගැළපෙන්නේ අපේ ජීවිතේට. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මේ වචන දන්නවා මේවා කතා කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක අපේ ජීවිතය තුළින් දකින්න පුහුණුවක් වෙලා නැහැ. අන්න ඉතින් ඒ නිසා තමයි මේ කමඨහන කියන එක බොහෝ අය අර එක තැනක ඉඳගෙන වාඩි වෙලා කරන්න විසක් පෙළඹිලා ඉන්නවා. නමුත් කවදාවත් මේ කමඨහන කියන එක තුල අපි ජීවත් වුණේ නැහැ. අනේ ඒක තමයි මෙතන ඇත්තටම අඩුපාඩුව. බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය තුල මේ සම්පජාන පබ්බේ ඉරියාපත පබ්බේ කියන මේ කාරණා තුලින් උත්සාහවත් උනේම මේ කියන කමඨහන අපේ ජීවිතයට දෙන්න. ඉතින් අන්න ඒ නිසා අපි මේ කර්මස්ථානය හොඳට අපි ඉගෙන ගත්තාන් පස්සේ එයා මේ කර්මස්ථානේ වඩන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. අන්න ඒක තමයි මම මතු කරේ මේ වැඩිය යුත්තේ හොඳට අපි කෙලෙසේ තේරුම් අරගෙන මේ කෙලෙසේ අවිද්‍යාව නිසා අපේ මනස තුළම ගොඩ නැගිච්ච එකක් මිසක් බාහිර දෙයක් නෙවෙයි කියන එක හොඳට පෙන්න මෙතන තියෙන්නේ බාහිරත් ආධ්‍යාත්මික තියෙන්නේ අනාත්ම සත්ත්ව පුද්ගල වුණු අසුභ වූ රූප කොට ධාතු ටිකක් කියලා මේ ආධුනික කෙනාට මම මතක් කරන්නේ ඒ විදියට නුවණ ඇති කෙනාට නාම රූප වශයෙන් මේක මේ මොහොතේ හටගත් දෙයක් වශයෙන් හටගෙන නිරුද්ධ දෙයක් වශයෙන් මෙන්න මේ විදිහට දකින්න උත්සාහවත් වෙනවා අර සමුදය දුරු කර කර. ඉතින් අන්න ඒක තමයි අපි එදිනෙදා ජීවිතේට ගලපගන්නේ. ඒක අපිට පුළුවන්කම තියෙනවා අපි වත් පිළිවෙත් කරනකොට, උයන පිහනකොට, නානකොට, ගෙදර දොරේ වැඩ කරනකොට ගමන් බිමන් යනකොට ටික ටික අපි කමටහන තුලින් මේ ක්‍රියාකාරකම් කරන්න උත්සාහවත් වෙනවා. ඔබ අහලා තියෙන වට කතාවේ තියෙන මේ ඉස්සර ස්වාමීන් වහන්සේලා මේ ගතපච්චාගත වත කියලා අනුගමනය කරා කියලා වැඩ පිළිවෙලක් පින්නපාත එහෙම යනකොට ඕ වතක් ඒ යොදාගත්ත ගත පච්චාගත ගත කියලා කියන්නේ යනවා පච්චාගත කියලා කියන්නේ ආපහු වෙනවා. එතකොට යනකොටත් ආපහු එනකොටත් කමටහනින්ම යන්න එන්න හැසිරෙන්න පුහුණුවක් වුණා. ඒක තමන් වතක් වශයෙන් අදිෂ්ඨාන කරගෙන පුරන්න පටන් ගත්තා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා පින්දපාතේ යනකොට බෑ කියනවා. ඉතින් පින්දපාතේ ගිහිල්ලා කැඳ ටිකක් හරි බීලා කවුරු හරි එහෙම කැඳ ටිකක් හරි දීලා කුසට බඩගින්න නිවාගත්තන් පස්සේ සමහර අයට ආපහු එනකොට කමටහනින් එන්න පුළුවන් කියනවා. ඉතින් මේ විදිහට සමහර අය යනකොට මේ කමටහණේ පුහුණු වුණා. ආපහු එනකොට කමටහණේ පුහුණු වුණා. ආපහු ඇවිල්ලා ආවර්ජනය කරලා බැලුවා මම මොන මොන තැන්වලද මං කෙලෙසුනේ මොන මොන තැන්වලද රැවටුනේ කියලා. ආන්නේ වගේ අපිටත් පුළුවන්. දවස පුරා ටික 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 මේ පුහුණුව වෙන්න. අපේ ජීවිතේ ජීවත් වෙන රටාව කොටස් වලට බෙදාගෙන ටික ටික මේ තුල පුහුණු වෙනවා. ඉතින් කලින් කල ඒට අවශ්‍ය උපදේශ අනුශාසනාවන් ලබා ගන්නවා. ඊට පස්සේ දවස අවසානයේ තමන් දවස ගෙවුණු ආකාරය ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. කතං භූතස්සමී රත්ත්‍ින් දිවා වීතිපතං තීති අභින්නම් පච්ච වික්කිතබ්බ. මගේ රෑදාවල් කොහොමද ගෙවුනේ කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඉතින් මේ විදිහට පුළුවන්කම තියෙනවා එයාට දහම ටික ටික ජීවිතයට ගලපා ගන්න. ඉතින් එතකොට ඒ අතර අපි භාවනා වශයෙන් කාලයක් යොදාගෙන සක්මන් භාවනාව හා පරියංක භාවනාව යොදාගෙන පුහුණු වෙනවා. ඒ යොදාගත්තු පුහුණුව අපි එදිනෙදා අපේ ජීවිතයට එකතු කරගන්නවා. සක්මණින් ඇති කරගත්තු පන්නරේ, ඒ ඇති කරගත්තු සිහිය මේක අපි දිගටම පවත්වා ගන්න උපකාර පිණිස අපි උයනකොට වත් පිළිවෙත් කරනකොට අතුපතු ගන්නකොට මේ දේවල් වල ටික ටික යොදා ගන්නවා. ඒකට පින්වතුනි මම මුලින් මතක් කරන්නේ මේකට අපි ලොකු අදිස්ථානයක් චිත්ත ශක්තියක් අවශ්‍යයි. බුදු කෙනෙක් සාරා සංකේ කල්පලක්ෂයක් 20 අසංකේයක් පුරාවට මේ බුද්ධත්වයේ දක්වාම මේ හිත රැකගෙන ඉන්න හේතුණු එකම දේ තමයි බුද්ධෝහං බෝධිසාමි මුත්තින්නෝහං තාරේසාමි. මම බුදු වෙනවාමයි, මම සංසාරයෙන් එතර වෙනවාමයි, ඒ වගේම අන් අයද සසරෙන් එතර කරනවායි කියන මෙන්න මේ අදිෂ්ඨානය. උන්වහන්සේට ඒක සඳහා යන්න හේතු වුණා මහා කරුණාව කියන එක. මේ මහා කරුණාව පෙරදරි කරගත්තු චිත්තය තමයි බෝසතාණන් වහන්සේ නමක් මේ අවසානයේ දක්වා රැගෙන ආවේ. ඒ වගේ පින්වතුනි අපිටත් පුළුවන් යම් යම් දේ හිතට එකතු කරගන්න. අන්න ඒව තමයි පින්වතුනි මේ ශාසනයේ හඳුන්වලා තියෙන්නේ ඉහෘදිපාද ධර්ම කියලා. ඡන්දය, චිත්තය, විරිය, විමංසාව කියලා. මෙන්න මේ ඉහෘදිපාද ඡන්ද ඉහෘදිපාදේ කියලා කියන්නේ කැමැත්ත. තමන් ලොකු කැමැත්තක් හිතේ ඇති කරගන්නවා, ආසාවක් ඇති කරගන්නවා. ඒ සඳහා මේ ධර්මයේ තියෙන සැපය, නිවනේ තියෙන සැපය මෙනෙහි කරලා යා ලොකු ආසාවක් ඇති කරගන්නවා. මෙන්න මේ ආසාව ප්‍රබල වුණාම එයා මේ ගමන් මාර්ගේ කඩ නොකර යනවා. එදිනදා ජීවිතයට මේක එකතු කරනවා. ඊට පස්සේ බලවත් චිත්තයක් ඇති කරනවා. චිත්ත ඉර්ධිපාදේ හොඳ බලවත් සිතක් ඇති කරනවා. මම කොහොම හරි මේ දිනදා ජීවිතේට මේ ධර්මයේ ගලප ගන්නවා. ශික්ෂාපද ටික ආරක්ෂා කරනවා. කෙලෙස් හඳුනා ගන්නවා. අමාරුණත් දත්මිටි කාගෙන දිවෙන් තලු පෙලාගෙන මේ කෙලෙස් වලට නිග්‍රහ කරමින් මම මේ ගමන් මඟ ටික ටික පුහුණු වෙන්න. ඒ නිසා මේ කොච්චර දැඟලුවත් උත්සාහ කරත් ධර්මයේ නැත්තං ඒ උත්සාහය වැඩක් නැහැ. ඒ නිසා මේ උතුම් ධර්මයක් ලැබිලා තියෙන වෙලාවේ ඇත්තටම අපි පුදුමාකාර සතුට වෙන්න ඕනේ. ලෝකේ මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා වැරදි පිළිවෙත් තුළ ගිහිල්ලා මං මුලා වෙලා ඉන්න බොහෝ ලෝකයක් සමග අපි කොයිතරම් වාසනාවන්තද. ඒකෙන් මිදිලා නිවැරදි පිළිවෙත, නිවැරදි මාර්ගයක් අපිට හම්බෙලා, මේ ධර්මයක් හම්බෙලා, බණ ටිකක් අහගන්න, කමටහනක් සුද්ධ කරගන්න සත්පුරුෂෝ, කල්යාණ මිත්‍රයෝ හම්බෙච්ච වෙලාවක අපි උත්සාහවත් විය යුතුයි නේද? කියන මෙන්න මේ ලොකු චිත්තයක් ඇති කරගන්න. හොඳ සිතක් ඇති, ශක්තිමත් සිතක් ඇති කරගත්තොත් ඒක 이르දිපාදයක් වෙනවා. ඒ තුල යාට මේ ධර්ම මාර්ගයේ යන්න ඒක පන්නරයක් වෙනවා. ඊට පස්සේ වීරිය. ඉතින් මේ වීරිය කියන 이르දිපාදය. එනිසා මේ හිත හැම වෙලාවෙම පස්සට අදිනවා. ප්‍රායෝගිකව කරන්න යනකොට ඒක අමාරුයි. හිත හුරු නැහැ. අර නුපුරුදු දෙයක් කරනකොට අපි තුල ඇති වෙන හිතේ පසුබෑම වගේ දෙයක් මේ හිතේ ඇති වෙනවා. ඒ වෙලාව අපිට වීරියෙන් සසර බය මෙනෙහි කරලා, තමන් ඉන්න තැන අවධානම මෙනෙහි කරලා, තමන්ගේ ෂණ සම්පත්‍ති අහිමි වෙලා යන බව මෙනෙහි කරලා, සංවේග වස්තු ගැන හිතලා, අෂ්ට දුෂ්ටස්කන ගැන හිතලා අපි වීරිය ඇති කරගෙන හිතේ වීරිය උත්සාහවත්. එතකොටත් පුළුවන් මේක යන්න. ඊට පස්සේ විමංසාව කියන ප්‍රඥාව. ප්‍රඥාවන්තයත් මේ ඔක්කොම එකතු කරගෙන ප්‍රඥාවෙන් අපේ හිත මේ ගමන් මග අරන් යනවා. මේ හොඳ දේ, මේ නරක දේ, මේ වැඩපිළිවෙල වැරදි, මේ දේ මෙනෙකල යුත්තේ, මේ දේ සේවනය කළ යුත්තේ කියලා මේ කරුණු කාරණා එකතු කරගෙන යා නුවණින් මේ ගමම ආගෙන පසුබයින්ද හේතු වෙනකොට ඔහුගේ නුවණ ඉදිරිපත් වෙලා මේ අවස්ථාවේ මං වීරිය නොකොළොත් කවදාදයි වීරිය කරන්නේ කියලා මෙන්න මේ විදිය උත්සාහයක් ඔහු ඇති කරගෙන ආන් අර බෝසතාණන් වහන්සේට මහා කරුණාව උපකාර වෙනවාකේ. අපිට තමන්ට ගෝචර 이르දිපාදයක් මතු කරගෙන අපේ මේ දහම් මාගේ ඉදිරියට යන්න ප්‍රායෝගිකව යදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ මතක් කිරීම කරමින් බොහෝ දෙනා අහලා තිබුණු ආකාරයට කොහොමද අපේ ජීවිතේට මේ ධර්මයේ ගලපාගෙන යන්නේ කියන එක පිළිබඳව තමයි මං යම් උපදේශයක් දුන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් මග කියලා දෙනවා මිසක් මගේ තල්ලු කරලා යවන්න බෑ. ඒ නිසා ඒ මග යා යුත්තේ අපිමයි. ඒ නිසා ඒ අහපු ධර්මය අපේ ජීවිතයට ටික ටික එකතු කරගන්න, නිරන්තරයෙන් හැම මොහොතක් පාසාම පුහුණු වෙන්න, දවසට කොමන හෝ කාලයක් ජීවිතයට එකතු කරගන්න, ඔබට එක තැනක වාඩි වෙලා ඉඳලා භාවනා කරන්න බැරි නම් මේ ධර්මයේ තේරුම් ගන්න ඉස්සෙල්ලා පොඩි කාලයක් කැප කරලා හොඳට ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ එදිනා ජීවිතයට සම්බන්ධ කරගන්න. එතකොට අපිට මේ ධර්ම මාර්ගයේ ටික ටික යන්න පුළුවන්. ඒ තුළ එන ප්‍රශ්න, ගැටලු, නිନ୍ଦා, අපහාස, චිත්ත පීඩා ඒවාම ඔබ මාර්ගෝපකරණයක් කරගන්න. ඒක පාරමිතාවක් බවට හරවගන්න, ඒක අපිට උපකාරයක් හැටියට සලකා ගන්න. තමන්ට එන නිନ୍ଦාව තමන්ට පාරමිතා පුරා ගන්න මේක අවස්ථාවක් හැටියට කරගන්න. එතකොට හැම වෙලාවෙම අපිට ජීවිතේ මේ එපා වෙන්නේ නැහැ. ඒවම අපි ධර්ම මාර්ගයේ හැටියට යොදාගත්තාම මේක දුක් පීඩා වලින් තොර, දුක් පීඩා තිබුණත් ඒව අපි හිත කෙලෙසෙන්නේ නැතුව මේ ධර්ම මාර්ගය අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඒ කාරණා ටික මං තුල, ඒ තුල මං හිතන්නේ බොහෝ දෙනාට මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර වශයෙන් ලැබෙන්නේ නැති මං හිතන්නේ. ඊට අමතරව අපි සාකච්ඡා කරමු. තව කරුණු ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තිබුණා මං හිතන්නේ. ඒක අපේ මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්ද දන්නේ, මේ වෙලාවේ සූදානම්ද දන්නේ නේ.
අපලෝස ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නෙ පටන් ගන්නම්.
ඔව්.
ස්වාමීනි, අකුසල මූලයක් හේතුපාතක කොට ඒක චිත්තක්ෂණක පටිච්ච සමුප්පාදය හැදෙන විදිහ පැහැදිලි කර දෙන සේක්වා.
හොඳයි. ඒක මං හිතන්නේ අපි මේ පටිච්ච සමුප්පාදයේ ධම්ම නියාමතා කියන මේ දේශනා මාලාව ඔස්සේ අපි පැහැදිලි කරපු එකක් තමයි මං හිතන්නේ අහලා තියෙන්නේ. ඒක අර සන්තති පටිච්ච සමුප්පාදය ගැන නෙවෙයි, එක්සනික පටිච්ච සමුප්පාදය තුළ අකුසල මූලයක් තුලින් මේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා තමයි මම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඇත්තටම අකුසල මූලයක් හේතුපාදක කරගෙන කියන කාරණාව අපිට බලන්න වෙන්නේ. මම ඔබට මතක ඇති මේ පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරනකොට අභිධර්ම භාජනීය තුල මේ සිත් වශයෙන් තමයි මේ පටිසම්පාද විස්තර කරේ. එතකොට අකුසල් සිත්, කුසල් සිත්, අව්‍යාකෘත සිත්, විපාක සිත්, ක්‍රියා සිත් වශයෙන් මේ විදිහට අපි විස්තර කරගෙන ගියා. එතකොට මෙතන අකුසල මූලයක් ඉදිරිපත් කරගෙන තියෙනකොට අපි බලන්න ඕනේ පටිසම්පාදේ අර අකුසල් සිත් විස්තර කරපු තැන. ඉතින් එතනින් තමයි මේ අකුසල මූලයක් හේතු කරගෙන කොහොමද පටිසම්පාදේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. එතකොට ලෝභ මූල සිත් තුළ තියෙන්නේ මෝහයයි ලෝභයයි කියන අකුසල මූලය. ඒ ලෝභ මෝහ කියන අකුසල මූලය මුල් කරගෙන තමයි ලෝභ මූල සිත් 8 උපදිලා තියෙන්නේ. එතකොට අපි සිත් වශයෙන් ගත්තාම එහෙමයි. නමුත් අපිට ලස්සන ප්‍රිය ඉෂ්ට වූ රූපයක් දැකලා ඒ කෙරෙහි අපිට ආශාව තණ්හාව ඇති වෙනවා. ඒක මමත්වයෙන් ඒක ලං කරගන්න, අල්ලගන්න, තමන්ගේ කරගන්න මේ හිතෙන දේවල්. ඒක නැවත නැවත ශබ්දයක් නම් නැවත නැවත අහන්න හිතෙන බව, රූපයක් නම් නැවත නැවත බලන්න හිතෙන බව, මේවා තමයි මේ ලෝභ මූල මෝහයයි ලෝභයයි මුල් වෙලා හටගන්න අකුසල සිත්. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන්නේ මේ අකුසල මූලය කියන එක ඉදිරියට අරගෙන සිත් වශයෙන්. නමුත් මේ සිතක් ගත්තාම මේ සිත ඇතුලේ මූලය තියෙනවා. මොකද මේ අකුසල් කුසල් සිත් හැම වෙලාවෙම ඒ අකුසල මූල් වලින් යුක්තයි. එහෙම නැතුව ඒ සිත් උපදින්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා එතනදී අපි ගත්තොත් ලෝභ මූල සිතක්, අපි කියමුක ඇහැට රූපයක් දැක්කහම පස්සේ ඒ තුල අපිට කොහොමද මේ අකුසල මූලය. එතකොට ලෝභ මූල සිතක් අපි උපමාවක් වශයෙන් ගත්තොත් ලෝභ මූල සිතේ තියෙන්නේ මෝහයයි ලෝභයයි. එතකොට අපිට ඉෂ්ට වූ යහපත්, අපි කියමු අපේ දරුවා, එහෙම නැත්නම් අපේ ජීවිතය එකතු කරගත් වටිනා දෙයක් පිළිබඳව දැකීමක් ඇති වෙනකොට ලෝභය පහළ වෙනකොට ලෝභ මූල සිතක් උපදිනවා. එතකොට ඔන්න ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා අර අපිට ඒ දේ පේනවා, අරමුණ පේනවා. අරමුණු පේනවා කියන එක තුළ මේ චක්කු විඥාන සිත ඉපදෙනවා. ඉපදිලා නිරුද්ධ වුණන් පස්සේ මෙන්න මේ දැකීම තුළ, දැකපු දේ තුළ සත්‍ය ඇත්ත නොදන්නා මෝඩකම අපි තුළ ඇතුළත තියෙනවා නම් ඒ වෙනුවට මේ දැකීම තුළ ඇත්තේ මෙන්න මෙහෙම ධර්මයක්, මේ අවස්ථාවට මේ ස්කන්ධ ටිකක් පහළ වුණා කියලා අපිට බලාගන්න බැරි වුණොත් ස්වභාවයෙන්ම මෝහය ඉදිරිපත් වෙලා මේ අරමුණේ මුලා කරලා තමන්ගේ තුල ආත්ම සත්පුද්ගල භාවය ඇති වෙන මම අහවල් දේ දකිනවා, අහවල් එදා මගේ දේ මේ කියලා ඒ විදිය සංකාර ගොඩක් යනවා. එතකොට අන්නේ නිසා තමයි අවිද්‍යාව මුල් වෙලා සංකාරය ඇති වෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර. එහෙට සංකාරයේ තුල අනිවාර්යෙන්ම මොකද්ද වෙන්නේ? ඒ තුල මේ සංකාරයේ තුල අර කියන අකුසල් සිත ගොඩ නැගෙනවා. ඒ ලෝභ මූල සිත. ඒක තව කෙනෙක්ගේ උත්සාහයෙන් හෝ තමන් ස්වභාවයෙන්ම ඇති වෙනවා. එන අකුසල සිත. එතකොට ඒක මුල්ුණේ කොහොම, ඒකට ඒ හිත ඇති වෙන්න මූලික වුණේ මොකද්ද? අවිද්‍යාව, මෝහය කියන අකුසල මූලයක්, ඒත පසු ඇති වෙච්චි ලෝභය කියන අකුසල මූලයක් නිසා මෙන්න මේ වගේ කර්ම සිතක් ප්‍රතිසන්දි ගෙනත් දෙන්න පුළුවන්, අපිව කෙලසන්න පුළුවන් සිතක් උපදිනවා. ඒ සංඛාරය නිසා, සංඛාරපච්චය විඥානං කියනකොට ඒ කල්පනාව නිසා තමයි අකුසල් සිත ඉපදුනේ. සංඛාරපච්චය විඥානං, විඥාණයන් කිව්වේ ඒ අකුසල් සිත. ඒත විඥානපච්චය නාම රූපං කියනකොට ඒ විඥාණය නිසාම ඒ සිත සමගම හටගත්තු ඒ ලෝභය, මෝහය කියන මේ අකුසල් සහිතික, මෝහ, ඉස්සා, මච්චරි, කුක්කුච්චේ, අහිරිකේ, අනුත්තප්පේ ආදී මේ අකුසල ධර්ම, ස්පර්ශයේ, වේදනාව, සංඥාවාදී මේ නාම ධර්ම සියල්ලත් අර සිතත් සමගම හට ගන්නවා. ඒ වගේම මේ සිත කාම ලෝකේ, රූප ලෝකේ නම් ඒ සිතත් සමගම ඒ හිත ඇසුරු කරමින් පවතින මොකද්ද? හදේ වස්තු රූපය. එතකොට ඒ හදේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි මේ අකුසල් සිත පහළ වුණේ. එතකොට අර එතකොට රූපය වෙන්නේ අන්නේ එක. එතකොට විඥාන පත්‍ය නාම රූපං කියන කාරණාව මේ විඥාන් නිසා මේ නාම රූප ටික හට ගන්නවා. විඥානේ ප්‍රත්‍ය වෙලා නාම රූප. එතකොට නාම රූප පත්‍ය එක්සණිකේ කියනං එක ආයතනයයි පෙනේ. ඒක චට්ඨ ආයතනං කියලා. එතකොට චට්ටායතන කියනවා. එතකොට ඒක අපි උපක්ති සනේ වගේ නම් සලායතන කියලත් හම්බෙනවා. නමුත් ඒ පටල ගන්න නැතුව අපි එකක් අරගෙන ගියොත් එක සිතක් නිසා අපි සලායතන කියන්නේ නැහැ, චට්ටායතන කියලා කියනවා. ඒ චට්ටායතන වෙන්නේ මොකද්ද? නාම රූප පත්‍ය චට්ටායතන. එහෙම නැත්නම් නාම රූප පත්‍ය පස්සෝ කියලා හරි මෙහෙම අපිට රෙක්සරිස පටිසම්පාදේ විස්තර කරලා තියෙනවා. චට්ටායතන වෙන්නේ අර කියපු අකුසල් සිතම. එතකොට ඒ චට්ටායතන නිසා ස්පර්ශය. මොකද ස්පර්ශය කියන කාරණාව මේවා එකට උපදින්නේ. නමුත් ස්පර්ශය ඇති වෙන්න නම් ආයතනයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ස්පර්ශයට පෙර ආයතනය පෙන්වන්නේ මේ පටිසම්පාදයේ තුල. එතකොට චත්තායතන පත්‍ය පස්සෝ ස්පර්ශය නිසා පිටුල වේදනාවක් ඇති වෙනවා. ඒ රූපේ දැකීම නිසා ඒ අකුසල් සිත සමග ඇති වෙන සෝමනස්ස වේදනාව, සෝමනස්ස සාගත වේදනාව, වේදනා. ඒ නිසාම මෙතන නොදන්නාකම කියනක අන්තර්ගත වෙලා තියෙන නිසා වේදනා පත්‍ය තණ්හා කියන අර ලෝභය මතු වෙනවා. ලෝභය වේදනා පත්‍ය තණ්හා. ඒ තණ්හාව නිසාම තණ්හා පත්‍ය උපාදාන. අරමුණ දැඩිව ගන්නා කියන කාරණාව තණ්හාව නිසාම දැඩිව අල්ලා ගන්නවා කියන කාරණාව වෙනවා. තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව. අන්න ඒ නිසා අපි තුල භවයක් ගොඩ නැගෙනවා. කර්මයක් ගොඩ නැගිලා මෙලව හෝ ඊළඟ ජීවිතේ හෝ කවදා හෝ නැවත නාම රූප හදලා දෙන්න පුළුවන් හේතු සම්පත් එක සකස් වෙනවා. ඒක තමයි උපාදාන පත්‍ය භවෝ කිවේ. ඒ භවයට අනුව අපිට නැවත මේ ස්කන්ධ ටික පහළ වෙනවා. ජාති ජාති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් තුන්නස් ඇති වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා මේ අකුසල මූලයක් මුල් කරගෙන සිද්ධ වෙන පටිච්ච සමුප්පාදය. ඉතින් ඇත්තටම මේ බොහොම හොඳයි. දැන් මේ විදිහට අපි දැන් මම මේ උපමාවක් අරගෙන අරමුණක් අරගෙන මේ දේ පෙන්වුවා. එතකොට අපි මේක ටික ටික පුහුණු වෙන්න ඕනේ. අපිත් අරමුණක් අරගෙන කොහොමද මේ පටිච්ච සමුප්පාදයේ අපි මේ අරමුණට ගලපන්නේ? දැන් මම ගැලපුවේ ඒ වගේ අපි ගලපන්න ඕනේ. එතකොට තමයි අපිට මේ පුහුණු ඇති වෙන්නේ. මේ පටිච්ච සමුප්පාදය අපි ජීවිතය තුළින් දකින්නේ නැත්නම් අපිට අර පොතපතේ තියෙන දැනුමක් විතරයි. ඒ වචන ටිකක් අපි දන්නවා, ඒවා විග්‍රහ කරන්න විස්තර කරන්න පුළුවන් විතරයි. ඉතින් අන්න ඒ නිසා එහෙම නැතුව ඔය විදිහට අපි shabdayak අරගෙන අපිට පුළුවන්. ඊට පස්සේ දේශමූල සිතක් ගත්තොත් තරහක් ආවොත් ඒ දේශයේ සිතේ තියෙන මොනවද? මෝහයයි දේශයයි. එතකොට මෝහයයි දේශයයි මුල් වෙලා දේශමූල සිත් දෙක හට ගන්නවා. මෝහ මූල සිත් දෙක මෝහය විතරක් මුල් වෙලා හට ගන්නවා. එතකොට දේශ සිතක් අපිට තරහක් එනවා කියන තැන කොහොමද මේ එක්සනික පටිසමුපාදේ සිද්ධ වෙන්නේ කියලා අපිට ශබ්දය හරහානේ එක බොහෝ විට ගන්න වෙන්නේ නෑ. අපි රූපේ හරහත් ඕන එකකින් එන්න පුළුවන්. ද්වේෂය අපිට රළු එකක් ගත්තොත් ශබ්දයේ කෙනෙක් බයිනවා කියන තැන අර වගේ සෝත විඥානයක් පහළ වෙන්නේ. එතන ඇත්ත නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා අපි ඒක සංකාර කරනෝ වැරදි ආකාරයට. නමුත් අපි ඒ ඔක්කොම මෙහෙ සිද්ධ වෙන පටිසම්පාදේ ක්‍රියාවලිය අපි දකින්නේ නැතුව බාහිරින් මේ දේවල් දකින නිසා තමයි අපි වැරදිලා අකුසලයට යන්නේ. ඉතින් මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැති කියලා. මේ අකුසල මූලයක් මුල් කරගෙන කොහොමද පටිච්චසමුප්පාදේ ගලපගන්නේ කියන එක.
වන්දමයි ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම්. මම ස්වාමීන් වහන්සේ පිළිවෙලට ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස, කරුණා භාවනාව වඩන ආකාරය කියා දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි.
හා හොඳයි. ඔව්, මේ කරුණා භාවනාව පිළිබඳව බොහෝ විට ඒක අර කෙරෙන්නේ නැති එකක්. මෛත්‍රී භාවනාව තමයි බොහෝ අය මේ සිද්ධ කරන්නේ. ඉතින් කරුණා භාවනාව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන භාවනා අතර අපි පුරුදු කළ යුතු භාවනාවක්. මොකද මේ ව්‍යාපාදේ හිංසාව කියන එකට ප්‍රතිපක්ෂව තමයි කරුණා භාවනාව තියෙන්නේ. සමාවෙන ව්‍යාපාදේ නෙවෙයි හිංසාව. ව්‍යාපාදයට ප්‍රතිකවසයි මෛත්‍රිය, හිංසාවට ප්‍රතිපක්ෂව කරුණාව. ඒ වගේම මුදිතාව කියන එක අරතියට ප්‍රතිපක්ෂයි. අරතිය කියලා කියන කුසල ධර්මයන් කෙරෙහි නොඇලෙන බව අරතියට ප්‍රතිපක්ෂයි. ඊට පස්සේ උපේක්ෂාව කියන එක මෝහය මුලාව රැවටීම අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි. එතකොට මේ කරුණා භාවනාව කියන එක ඇත්තටම අර කියන්නේ හිංසාව අපි තුල ඇති වෙන අන් අයට හිංසා කරන්න පීඩා කරන අපි කෙනෙකුට දුකක් ඇති වෙන ආකාරයෙන් හැසිරෙනවා නම් දුකක් ඇති වෙන ආකාරයේ වචන ප්‍රකාශ කරනවා නම් එතනත් අපේ කරුණාවක් නැතිකම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේ වැළකෙනවා. ඉතින් ඒ නිසා ඇත්තට මේ කරුණා භාවනාව කියන එකත් අපි කලින් කල මේවා ටික ටික හරි පුහුණු කරන එක මේ අපිට මේ ධර්ම මාර්ගයට මාර්ගෝපකරණයක් වෙනවා. එතකොට මේ ධර්මයේ හඳුන්වලා තියෙන මොකද්ද? පර දුක්ඛේ හදයන් කම්පේති ඉති කරුණා කියලා. පර දුක්ඛේ කියලන් අනුන්ගේ දුකේදී අනුන්ට විපතක් කරදරයක් දුකක් ඇති වෙච්ච වෙලාවකට තමන්ගේ හිත උණු වෙන කම්පා වෙන ස්වභාවය හදයන් කම්පේති ඉති කරුණා. අපි හදවත උණු වෙන කරුණ එයාට පිහිට වෙන්න ඕනේ මෙයාගේ විපතේදී මං කොහොමද පිහිට වෙන්නේ කියන සිතක් ඇති වෙනවා. සමහරුන්ට හිත ඇති වෙන්නේ නැහැ. සමහර දැන් ඔය සමහර අය තමන්ට කුසගෙන යාම සත්තු මරාගෙන කනවා. ඒ සතා මරනකොට ඒ සතාට කොයිතරම් පීඩාවක් වේදනාවක් ඇති වෙනවද? දැන් අපි මඳුරෙක් කෑවොත් සමහර අය ස්නේකින් එයා මඳුරව පොඩි කරලා දානවා. නමුත් තමන් හිතන හිටියන තමන්ට මොනතරම් පීඩාවක්ද දැනෙන්නේ කියන කාරණාව සමන්ට තේරෙන්නේ නැහැ. ඇයි ඒ හිතේ කරුණාවක් නැතිකම? අනුන්ගේ දුක තමන්ට තේරෙන්නේ නැහැ. හැබැයි තමන්ට දුකක් ආවොත් තමයි ඒක තේරෙන්නේ. හැබැයි එතකොට කවුරුත් පිහිට වෙන්න නැහැ. ඇයි? අනුන්ගේ දුකේ පිහිට වෙච්ච නැති කෙනාට තව කෙනෙක් කොහොමද ඉදිරිපත් වෙන්නේ? ඉතින් අන්න ඒ නිසා සත්ව හිංසා කරමින් සත්තු මරමින් මේ විදිහට බණිමින් නිඳා කරමින් ඉන්න කෙනාට කවුරුත් පිහිට වෙනවද? පිහිට වෙන්න කවුරුත් හිතෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ කරුණා භාවනාව කියන එක අපි වැඩි යුත්තේ. අනුන්ගේ දුකේදී පිහිට වෙන ගතිය තමයි කරුණාව කියලා කියන්නේ. ඉතින් ඒ අපි මම මේ මතක් කරේ මුලින් කොහොමද මේ භාවනාව කියන එක වඩන්නේ ඉස්සලා අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒකේ භාවනාව ගත්තාම ඒකෙත් තියෙනවා මේ භාවනාවේ අර ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා හැම කාරණාවකටම තියෙනවනේ. අර පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියලා අපි මුලින් භාවනා කරනකොට ඒ දේ තේරුම් ගන්න මේ අපිට ආචාර්යයන් වහන්සේලා පෙන්නලා තියෙන උපායක්. ඒ කියන්නේ ඒ අපි ධර්මයක් තේරුම් ගන්නවා නම් ඒ ධර්මයේ ඒ ලක්ෂණය තුලින් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් ඒ ධර්මයේ තුල තියෙන කෘත්‍ය කරන වැඩේ තුලින් ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න තියෙන මොකද්ද ඒක තමට වැටෙන්නේ මොන ආකාරයටද කියලා බලලා තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය ආශන්න කාරණේ මොකක්ද? මොකද මේ කරුණාව කියන එක අපිට අල්ලලා බලලා එහෙම රූපයක් වගේ දකින්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා තමයි යන්නේ මේ දේවල් ඕනේ. මේ වගේ ලක්ෂණ කියන එක හිතට වැටෙන්නේ. ඒ වගේ කෘත්‍යයත් අපි හිතට වැටෙන්නේ. ඒ තුලින් තමයි මේ දේවල් තේරුම් ගන්න. එනවා ඒ අනුව අපිට කරුණාව පෙන්වන්නේ ඒ අර සත්වයන් අර මුලින් කියපු ආකාරයට සත්වයන්ගේ අර දුක දුරු කිරීමට දුකේදී හදවත කම්පා වෙන ගතියක් අපේ හිතේ ඇති වෙනවා නම් ඒක තමයි කරුණාවේ ලක්ෂණය. ඒ ලක්ෂණයෙන් තමයි මම මුලින්ම මේ කරුණාව විස්තර කළේ. සමහර දේවල් කෘත්‍යයෙන් විස්තර කරනවා. සමහර දේවල් වැටෙන ආකාරයෙන් විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ වචන නොකියුවට ඔය දේශනා තුල ඔන්න ඔය යම් යම් දෙයක් මුල් කරගෙන තමයි අපිට ඒ දේවල් විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ අනුන්ගේ දුකේදී කම්පා වෙන ස්වභාවය හිතට දැනෙනවා නම් ඒක තමයි කරුණාවක් Tamanට තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. පාරේ යනකොට සතෙක් විපතටපත් වෙලා ඉන්නවා දකිනකොට ඒ සතාව බේරගන්න හිතන සිතුවිල්ලක් කෙනෙකුට පහළ වෙනවා. තව කෙනෙක් මොකද කරන්නේ? නෑ අද පරක්කු වෙලා තියෙන වැඩකට යන්න වෙනවා කියලා ඒ ගැන නොසලකා යනවා. ඉතින් එයාගේ හිතේ කරුණාවක් නෑ. ඉතින් අන්න ඒක තමයි තමන්ගේ කරුණාව තියෙනවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් ලක්ෂණ. කෘත්‍යය කරුණාව කියන දේ ධර්මයෙන් කරන වැඩේ මොකද්ද? අනුන්ගේ දුක් නොවිසන බව. ඒ කියන්නේ යාර දුකක් දැනුණාම එයාට මේක මේ නිකන් දැකලා යන්න බෑ. එයාට මේකට කොහොම හරි පිහිට වෙන්න ඕන. කියලා එයාට හිතක් උපදිනවා. අනුන්ගේ දුකේදී ඒ දුක බලබලා පැත්තකට යන්නේ නැතුව එයා ඒ දුකට පිහිට වෙන ස්වභාවයක් ඒ හිතේ තියෙනවා. අන්න ඒක තමයි මේ කරුණාවේ කෘත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට වැටහෙන්නේ මොන ආකාරයෙන්ද කරුණාව, අවිහිංසාව කියන එක තමයි වැටහෙන ආකාරය. අපේ හිතේ හිංසා නොකරන ගතියක්, අවිහිංසාවක්, සත්වයන් කෙරෙහි දයාවක්, කරුණාවක්, මෛත්‍රියක් තියෙනවා. අන්න තමන්ට මේ කරුණාව තියෙනවා කියලා වටහා ගන්න පුළුවන්. ඒ වගේම මේකට ආසන්න කාරණේ මොකද්ද? දුකින් මැඩුණු සත්වයෙක් දැක්කහම, අනාථ වෙච්ච සත්වයෙක් දැක්කහම ඒ සත්වයා කෙරෙහි, ඒ සත්වයා තමයි ආසන්න කාරණාව. දුකටපත් වෙච්ච සත්වයෙක් දැක්කහම ඒ දැකීම තුල තමන් තුල හදවත කම්පා වෙන ගතියක් එනවා. නිකම්ම එන්නේ නැහැ ඒක. අපිට ආස තේරුම් ගන්න, තමන් තුල කරුණාව තියනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සමහරට සත්‍යයේ දුකටපත් වුණා දැක්කහම. ඒක තමයි ආසන්න කාරණාව කියලා කියන්නේ. ඉතින් එතකොට ඔන්න ඔය කාරණාව තුලින් මේ මොකද්ද කරුණාව කියලා කියන අපි ඉස්සරොම භාවනා වඩන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තම ඔය හැම භාවනාවක්ම එහෙම තමයි. ඒ විදිහට තේරුම් ගත්තම පස්සේ ඊට පස්සේ ආ මුලින්ම ආරමුණු කරන්නේ දුකටපත් වෙච්චි, අසරණ වෙච්චි, සමහර විට ලෙඩ වෙලා ඇඳේ වැටිලා නැගිටින්න බැරුව රෝගාතුර භාවයටපත් වෙච්චි කෙනෙක් ආරමුණු කරගෙන අන්නේ පුද්ගලයා, අනේ මේ කෙනා මේ දුකෙන් මිදෙනවා නම් හොඳයි, මේ කෙනා මේ ලෙඩෙන් රෝගයෙන් මිදලා සුවපත් වෙනවා නම් හොඳයි කියලා දුකෙන් මිදෙත්වා, දුකෙන් මිදෙත්වා කියලා අන්නේ හිත ඇති කරගෙන ඔහු කෙරේ කරුණාව පතුරනවා. මෛත්‍රිය පතුරනවා වගේ ඒ කරුණාව පතුරවන. ඒ ඊට පස්සේ ඒ කරුණාව පතුරවන්න පතුරවන්න තමන්ට මේ කරුණාව කියන එක හිතේ ඇති වෙනවා, ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගුණාන් පස්සේ තමන්ට කරුණාව පතුරව, තමන් ඉන්න තත්ත්වේ තමන් මේ ප්‍රමාද විවි යන එකෙන් මුදවා ගන්න තමන් දුකටපත් වෙලා ඉන්නේ. ඉතින් ආන් ඒ විදිහට මේ විදිහට දැන් අත්තන අපි දුක්ඛිත සත්වෙක් දැක්කා වගේ දුකටපත් වෙච්ච කෙනෙක් විතරක් නෙවෙයි, සාමාන්‍ය මධ්‍යස්ථව ජීවත් වෙන කෙනෙක්, සැප ලබන කෙනෙක් දැක්කත් මේ මිනිස් එයා කෙරේ කරුණාව උපදවා ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ සැපේලා සැප විඳින කෙනෙක් දැක්කත් අනේ මෙයා මේ සැප විඳ විඳ කාම ලෝකේ යනවා, මේක ඇතුළත කර්මය සකස් වෙනවා නේ, ධනෙ මෙයාට ධර්මයේ ලැබෙනවා නේ, කවුරු හරි සත්පුරුෂයෙක් මෙයාව මුණගස්වන්න ඕනේ, මුණගස්සලා මෙයාට ධර්මයේ තේරුම් කරලා දෙන්න, මෙයා මේ යන පිළිවෙත වැරදි නේද කියලා අපිට එයා මේ සැපවින්ද කියලා කිව්වට මහා දුකක් හදා ගන්නව නේද කියලා කරුණාව ඇති කරන්න පුළුවන්. ඒ වගේ තමන් ගැනත් හිතන්න පුළුවන්. අර දුක්ඛිත සත්වයක අරමුණු කරලා හොඳට කරුණාව තේරුම් ගත්තන් පස්සේ එයාට පුළුවන්කම තියෙනවා තමන්ට, ඊට පස්සේ මධ්‍යස්ථ පුද්ගලයාට, ඊට පස්සේ සැපවත් වෙච්ච ප්‍රිය පුද්ගලයාට මේ විදිහට කරුණාව විදිහට වඩමින් මේ කරුණා භාවනාව දියුණු කරන්න පුළුවන්. ඉතින් මේ දේශනාවක් වශයෙන් නොවන නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නෙකට උත්තරයක් වශයෙන් ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, ඉතල ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්ස. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, දුක්ඛ ධර්මතාවය, මරණ ධර්මතාවය ප්‍රකට වන තැන ප්‍රිය විප්පයෝක දුක්ඛය හිමි වනවා නේද? චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං යන ගාථාවෙන් එය තේරුම් ගත හැකිද කියලා අහනවා ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය ඊළඟට ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස.
ඔව්, එතනදී දුක්ඛ ධර්මතාවයේ මරණ ධර්මතාවයේ තුල අහලා තිබුණේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ඇති වෙනව නේද කියලා. ඔව්, එතන ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන එක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කියන එක මේ මරණය තුලින් තමයි අපිට ඒක අත්දකින්න ලැබෙන්නේ. එතකොට ඊළඟට මේ දුක්ඛ ධර්මතාවය, මරණ ධර්මතාවය. તો දුක්ඛ ධර්මතාවය කියන එක, ඒ දුක කියන එක අත ප්‍රිය විප්පයෝගයෙන් ඇති වෙන එකක් නෙවෙයි. පටිසම්පාදයේ අපිට පෙන්වන්නේ ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ. එතකොට අප්‍රියන් හා එකතු වීම නිසාත් මේ දුක හට ගන්නවා. ප්‍රියන්ගෙන් වෙන්වීම නිසාත් මේ දුක හට ගන්නවා. එතකොට අර මුලින් එතුමා මතක් කරලා තිබ්බේ චක්කුන් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං කියන එක අර ප්‍රිය විප්පයෝග දුක්ඛයට හරි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන්න හේතු වෙන්නේ මේ ඉෂ්ට වූ මනාප වූ රූප සද්ද ගන්ධ මේවා ප්‍රිය වශයෙන් ගැනීම නිසා ඒවා අපි තුල ආශාව තණ්හාව ඇති වෙනවා. ඒ නිසා ඒවා දේවල් නැති වෙනකොට වෙනස් වෙලා යනකොට දුක එනවා. ඉතින් ඒ නිසා මේ දුක ආවේ කොමක් නිසාද? අපි ලෝකයේ දේවල් ප්‍රිය වශයෙන් ගත්තොත්. බුදුරජාණන් වහන්සේ ගාථාවක් පෙන්වන ඒකේචි සෝකා පරිදේවිතාවා දුක්ඛංච ලෝකේ අනේක රූපා ප්‍රියම් පටිච්ච ඒතේ භවಂತಿ ප්‍රියම් අසන්තේ න ඒතේ භවಂತಿ කියලා. ඒකේ පෙන්වන්නේ ඒකේචි සෝකා පරිදේවිතාවා යම් ලෝකේ ශෝක පරිදේව කියලා යමක් තියෙනවනම් දුක්ඛංච ලෝකේ අනේක රූපා නොඑක් ස්වභාවයෙන් නොඑක් දුක් තියෙනවනම් ප්‍රියං පටිච්ච ඒතේ භවಂತಿ ප්‍රිය ප්‍රත්‍ය දේ නිසායි ප්‍රිය දේ ප්‍රත්‍ය වෙලයි ඒතේ භවಂತಿ අන්න ඒ දේවල් ඉපදුනේ මොනවද ශෝක පරිදේවත් නොඑක් ස්වરૂපින් දුක් ප්‍රියං පටිච්ච ඒතේ භව ප්‍රිය දේ නිසායි ඒ දේ ඇති වුනේ ප්‍රියං පටිච්ච ඒතේ භවಂತಿ ප්‍රියං අසන්තේ න ඒතේ භවಂತಿ කෙනෙකුට ප්‍රිය දේ කියලා දෙයක් නැත්තම් අර කියන ශෝක පරිදේව හෝ නොයේ ආකාරයේ දුක් උපදින්නේ නැහැ කියලා ඒ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඉතින් අන්න ඒ වගේ කෙනෙකුට මේ අවිද්‍යාව නිසා ධර්මයේ නොදන්නාකම නිසා තමයි ලෝකයා මේ හොඳ නරක සැප දුක් ප්‍රිය අප්‍රිය කියලා මේවා බෙදාගෙන ඉන්නේ. නමුත් ඒකේ යථා ස්වභාවය ගත්තාම ඒ තුල ඇත්තේ ධර්මතාවයක් පමණයි. ප්‍රිය අප්‍රිය භාවයේ කියලා නැති මධ්‍යස්ථ භාවයක් තමයි ඒ තුල තියෙන්නේ. ඉතින් ආන් ඒ නිසා අපිට ඒ ඇත්ත ධර්මතාවයේ දකින්න තකින්න හිත උපේක්ෂා වෙනවා. මධ්‍යස්ථාවේ පිහිටනවා. ඉතින් අර දුකක් කෙනකොට අපිට මේ දුකාවේ ප්‍රිය දේ නිසා ප්‍රිය දේ ඇති උනේ කොමක් නිසාද? අපි මේ අරමුණු ගන්නකොට ඒවා ප්‍රිය වශයෙන් ආත්ම වශයෙන් මගේ වශයෙන් සලකාගෙන ගත්තු නිසා නේද කියලා. එතනත් අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ කියපු වැඩ පිළිවෙලමයි මෙතනත් අනුගමනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රිය විප්පයෝගේ දුක්ඛය අපිට ඇත්තටම හොඳට දැනෙන්නේ අපි ළඟම ඉන්න ප්‍රිය කෙනා පෙන්වෙන් එනකොට. ඒක තමයි මම හිතන්නේ තුමාර මතක් කරලා තිබුණේ මරණ ධර්මයේදී මේක හොඳට මතුවෙනවානේ. මේක ඇත්තටම ඒක තම ප්‍රකට වෙනවා අපිට හැම තැනම මේ ප්‍රිය විප්පයෝගේ දුක්ඛය තියෙනවා. අපි චූටි චූටි දේවල් ගත්තත් ඒ තුල අපිට තරහා අමනාපං ශෝකේ එන්නේ මේ ප්‍රිය දේ අපි කැමති දේ අපිට කැමති ආකාරයෙන් නොපැවැත්ම නිසා. ඒ වගේම අනිත් පැත්තට අප්‍රිය දේවල් කියලා අපි දේවල් එකතු කරගෙන ඉන්නවා. මේ දේවල් අකමැති, මේ දේවල් එපා, මේ දේවල් මං මට එපා කියලා අප්‍රිය දේවල් කියලා දේවල් එකතු කරගෙන ඉන්න කොටත් අපි එහෙම හිතුවට ඒ දේවල් ලා ජීවිතේට එන්න පුළුවන්. අන්නේ අප්‍රිය දේවල් එකතු වෙන කොටත් ඒ දෙකේ නම එහෙනම් මේ දෙක තුලම තිබ්බේ කැමැත්ත. අරක ප්‍රිය දෙයට කැමති, අනිත් එකේ තිබ්බේ අප්‍රිය දෙය තමන් තුලින් අයින් වෙනවට කැමති. එතන තණ්හාව නිසා දුක එනවා කියලා කිව්වේ අන්න ඒ නිසා. ඉතින් ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරේ ලැබෙන්නේ නැති තෙරුවන් සරණයි. දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත්. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ දෙවනි ප්‍රශ්නය බාහිර අරමුණේ අසුභ බව එකවරම ප්‍රකට නොවේ. සිහියට එන්නේ අතීතයේ රූපය දකින වෙලාවෙවත් ඒ ගැන කතා කරන්න අල්ලන්න හිතන්න බැරි වුණ අරමුණු ගැන දැන් හිතන්නේ කොහොමද? මේ සංතානය තුල ජරා මරණ දුකක් හදලා දෙන්න පුළුවන් අරමුණක් මේක පුද්ගලයේ ඇති ලෙස ගත්තොත් කියා පමණයි. අරමුණ ගැන හිතන මාත්‍රයම දුක් ධර්මතාවයක් ලෙසයි. මෙය නිවැරදිද ස්වාමීන් වහන්ස? ඒ වගේම තවත් ඒකටම සම්බන්ධයි, බාහිර අරමුණේ අසුභය නොපෙනෙන නිසා කායානුපස්සනාව තුළින් නැවත රැවටෙනවා කියාත් හිතෙනවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. එච්චරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නය.
හොඳයි. එතකොට ඇත්තට මේක අපි ප්‍රශ්නය අහකුළු වලා ගත්තොත් අපි අරමුණක් ගත්තාම මේ අරමුණ දකිනකොට ඒ තුළ අපි සත්වපුද්ගල භාවයෙන් මමත්වයෙන් ගත්තොත් අරමුණ පුද්ගල භාවයෙන් ගත්තොත් ඇත්තටම රැවටිලා ඒ අපි නැවත නැවත අර කියපු ආකාරයට අතීතේ අනාගතෙට ගිහිල්ලා මේ අපේ හිත රාග දේශ මොහ ඇති වෙනවා කියන එක හරි. ඒ වගේම තව එකක් එකට එකතු කරලා තියෙනවා මේකට මේ විදිහ ඇති වෙන්න මේ අරමුණ ගැනීමම මේ දේ වෙනවා නේද? අරමුණ ගත් පමණකින් මේ අපේ හිත කෙලසෙනවා කියන එක වෙනවා නේද කියලා තහලා තිබුණා. ඉතින් එතනදී අපි යමක් කිය යුතුයි. අරමුණේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, අරමුණ ගන්න ආකාරයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා නුවණැති අය ඒ අරමුණේ යථා ස්වභාවය දැකලා ඒ අරමුණ අරමුණු කරනවා. එතකොට ඒ අරමුණක් අරගෙන ආරම්භන ප්‍රත්‍ය කියලා ධර්මයේ තියෙන සූවිසි ප්‍රත්‍යවල ඒ අරමුණක් ගන්නකොට අපිට පුළුවන් ඒ අරමුණ කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ අවියාකුත වශයෙන් ගන්න. ඉතින් ඒ නිසා කෙනෙකුට කුසලයක් කියන කුසල අරමුණකුත් කෙනෙක් අකුසල් වශයෙන් ගන්නවා. කෙනෙක් අකුසල අරමුණත් කුසල් වශයෙන් ගන්නවා. සමහරු අකුසලය වශයෙන්ුත් ගන්නවා. සමහරු කුසල් අරමුණ කුසල් වශයෙන්ුත් නැවත නැවත ගන්නවා. ඉතින් අන්න ඒ නිසා මේ අරමුණ කරන ආකාරය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ නිසා අපිට අරමුණක් එළඹ සිටිනකොට ඒ අරමුණ දකිනකොටම ඒ දකිනවා කියන දකිනවා අහනවා කියන මේ විපාක සිත් හට ගන්නකොට අපි ඒ සිත් කියන කතාව අත්හැරියොත් අපිට යමක් පේනවා, අපිට යමක් ඇහෙනවා කියන මේ ප්‍රායෝගික තැනින් කතා කරොත් ඒක තමයි අපිට අරමුණ හම්බෙන පළවෙනි අවස්ථාව. ඉතින් මේ අරමුණ හම්බෙලා ඉවරයි මේක වළක්වන්න බෑ අපිට කවදාවත් මේ දකිනවා කියන එක. ඒ දැකීම තුළ අපි මේ අරමුණ අපි පුහුණු කරලා තිබුණ නැත්තම් මෙතන ඇත්ත මෙතන තියෙන අර කියපු ආකාරයේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අසුභ වශයෙන් හෝ මේ අරමුණ දිහා බලලා තිබුණේ නැත්තම් ඒ වෙනුවට අපි හැම වෙලාවෙම මේ කියන අරමුණේ සත්පුද්ගල නිත්‍යයි ආත්මයි කියන අදහස පැමිණෙනවා. ඉතින් අන්න ඒ පැමිණීමත් එක්ක තමයි අපිට ජරා මරණ දුක් ගොඩනැගෙන්නේ, කර්ම කෙලෙස් හටගන්නේ, නැවත නැවත මේ තුල අපිට අර අර දේවල් අතීත දේවල් සිහිවිවිසිහිවි අපි පසුපස එන්නේ මෙන්න මේ නිසා. ඉතින් ඒ නිසා අපි අරමුණ ගන්න ආකාරය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ පුහුණු වෙන්නේ. ඒ පුහුණු වීම තුළින් අපිට පුළුවන්කම තියෙන අර අරමුණ ගත්තන් පස්සේ නැවත අර අපේ හිත කෙලෙසින්නේ නැතුව හරි ආකාරයට ගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. ඉතින් රහතන් වහන්සේලාත් අරමුණු ගන්නවා, පෘථග්ජනයත් අරමුණු ගන්නවා, හික්මින සේක අනාගාමී අය විදර්ශනා කරන අයත් අරමුණු ගන්නවා. ඉතින් ඒ නිසා හැබැයි අපි අරමුණේ මුලා වුණොත් අමුතුවෙන් ඕනේ නෑ මේ අර කතාව හරි අරමුණ ගැනීමම පමණක් කියන එක. අපි ගන්නකොටම අපිට නිත්‍ය වශයෙන් ඉන්නවා තියෙනවා කියලා හැඟීමම ඇති අපිට ඒ තුල අනුසය බැස ගන්න කෙලස් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මුලින් අර රළු රළු ලෝභය ද්වේෂය අරමුණේ අයින් කර කර ආවට පස්සේ ආ විදර්ශනා දියුණු වෙනකොට මේ අරමුණ ඇති බවට ගන්න එකයි වළක්වන්නේ. ඒ නිසා ඒ අරමුණේ මේ වර්තමානයේ මේක හටගත්ත දෙයක්, පෙර නොතිබීම හටගත්ත දෙයක්, මේක ඉතුරු නැතුවම ශේෂයක් නැතුව නිරුද්ධ වෙනවා කියන දැක්ම පුහුණු කරන්න යන්නේ නිසා. එතකොට අර නිත්‍යයි කියන ඒ සියුම් කෙලෙසේ හිතේ බැසගන්නේ නැතුව යනවා. ඉතින් අන්න එහෙම පුහුණු වෙනකොට තමයි යාගේ අතීතය අනුව ගියපු ටික ටික කෙලස් ගෙවෙන්නේ. අර ඒ ප්‍රශ්නෙම තිබුණේ මේ අතීතය අනුව දුවදුවා මේ දකින්න බැරි දේවල්, දැක්කේ නැති දේවල් ඔස්සේ හිත මනස පවත්වමින් ඒවා හිතන්න දකින්න පෙළඹෙනවා කියලා. ඉතින් මේවා ඔස්සේ යන්නේ මෙන්න මේ පුහුණුව නොවන නිසා. ඒ නිසා ටික ටික පුහුණු වෙන්න පුහුණු වෙන්න එයාට අවබෝධයක් එනවා අතීතේ නිරුද්ධයි නේද, ඒ හටගත්තු රූපය වේදනාව සංඥාව ඒ දැකපු දේ අහපු දේ දැන් ශේෂයක්වත් නැහැ. නමුත් ඒ වගේ දෙයක් ප්‍රත්‍ය එකතුනාම හට ගන්න පුළුවන්. ඒ හටගත්තාම අපි මේ ඇතුළත තියෙන අවිද්‍යාව මුලාව නිසා අර අතීතයකට වේගෙන් ගලපනවා. ඉතින් ආන් ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ගැළපීම නොකර වර්තමානයේ මේ ඇත්ත දැක දැක පුහුණු වෙනකොට අපේ හිත ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් අර කියපු මේ බාහිර අරමුණක අසුබය කායානුපස්සනා තුලින් නොපෙනෙන නිසාත් ඉතින් මේ දේ එක තමයි අපි මතක් කරේ. ඉතින් මේ අරමුණ අපි අසුබ වශයෙන් හරි ධාතු වශයෙන් හරි නිතර නිතර වඩනවා නම් එතකොට අර කියන අරමුණ ඔස්සේ ගලාගෙන ගිහිල්ලා ඒවා තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්නෙ නෑ. දයි තෙරුවන් සරණයි.
සරණයි ස්වාමීන් වහන්සේ, තව එක ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඉඩ අවසර තිබුණොත් සංඛාර උපේක්ෂා ඥානය පිළිබඳ කරුණු පැහැදිලි කරනු මැනවි. තෙරුවන් සරණයි.
සංඛාරුපේක්ෂා ඥානය පිළිබඳව අපි මේ විමුක්ති ద్వාර ඔස්සේ දේශනා කර ඥාන වැඩපිළිවෙලක් කතා කරනකොට, එතකොට මේ සංඛාරුපේක්ෂා ඥානය කියලා කියන්නේ මේ අපි විදර්ශනා භාවනාවේ කෙරවලම වගේ අවස්ථාව. ඒ හොඳට උද්‍යප්පය ඥානෙ ඉඳන් ඒ නව මහ විදර්ශනා ඥාන දියුණු කරගෙන කෙනාට ආදීනවේ ඥානෙ මේ සංස්කාරයන් පිළිබඳව ආදීනව දකින්න ලැබෙනවා. එතකොට මේ ආදීන ස්වභාවය දකින්න දකින්න මේ රූපේ ආදීනව, වේදනාවේ ආදීනව, සංඥා සංකාරයේ ආදීනව, මේ සසර ස්වභාවය දකින්න දකින්න පේන්න පේන්න එයාට මේ සංඛාරයන්ගෙන් මිදෙන්න හිතෙනවා. මුංචිතු කම්මිතා ඥානෙ, නිබ්බිදා ඥානෙ, මේවා කෙරේ කලකිරීම මිදීමට හිත් පහළ වෙනවා. මේවා නම් මේ සසරේ නම් මොහොතක්වත් රැඳෙන්න හොඳ නැහැ, වහා මිදිය යුතුයි කියන අදහස එනවා. මේ මිදීමේ අදහසින් එයා නැවත 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 සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කර වඩනවා. ඉතින් මෙන්න මෙහෙම වඩන්න වඩන්න ඒ නමුත් මෙහෙම වඩාගෙන යනකොට යාට මේ සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ මේ සංස්කාරයන් කෙරෙහි මැදහත් බවක් ඇති වෙනවා. ඒ හේතුව මේ කොච්චර බැලුවත් 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 මේ වගේ ස්වභාවයේ මේකමනේ, මේව හටගන්න එක නතර වෙන්නේ නැහැ. මේ ස්කන්ධය නැවත නැවත උපදින එක ප්‍රත්‍ය තියෙන එකම උපදිනවා. ඉතින් ඒ නිසා මේ කොච්චර බැලුවත් මේ දේවල් වල මේ ස්වභාවයේ හටගන්න බව නවතර වෙන්නේ නැහෙනි. මේ ආදීනව මේ දේවල් වල තියෙනවනි කියලා සංඛාර ග්‍රහණය කරගන්න එක නතර කරනවා. දැන් මුලින් මුලින් අපි සංස්කාරය අරමුණු කර 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 ඒව අල්ලාගෙන තමයි මේ වගේ ආදීනව හිතට පෙන්න ආවේ. පස්සේ ආ හොඳට මේ වගේ ආදීනවය හොඳට දැක්කන් පස්සේ මේ සංස්කාරයන් කායේ කලකිරීම මිදීම ඇති උනම් පස්සේ එයාට මේවා කොච්චර අල්ලල්ල බැලුවත් මේ වගේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න නිසා ඒ සංස්කාරස් ගහණයෙන් හිත මිදිලා හිත මධ්‍යස්ථභාවයට පත් වෙනවා. මේ මධ්‍යස්ථභාවයට පත් වෙනවා කියන එකෙන් අදහස් කරේ දැන් එයා විදර්ශනා කරන්න නැතුව එහෙ ඉන්නවා කියන එක නෙවෙයි. මේ සංස්කාරයන් කෙරෙහි මැදහත් වෙලා මේ සංඛාරය ඉපදීම බයක් හැටියට දැකලා, සංඛාරයන්ගේ පැවැත්ම බයක් හැටියට දැකලා, මේ කර්ම රැස්වීම බයක් හැටියට දැකලා, මේ කර්ම රැස්වීම ආදීනව හැටියට දැකලා එයා මධ්‍යස්ත වෙනවා. මේ මධ්‍යස්ත සිතින් දැන් එයා ඒත් නැවත නැවත එයා කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නැවත නැවත මෙනෙහි කර කර යනවා. හැබැයි එයාට අර සංඛාරයන් කෙරෙහි අර තිබුණු අර ආදීනවය පහළ වෙනකොට නැවත නැවත සංස්කාරයන් අරමුණු කර කර තිබුණු ඒ ස්වභාවය නැති වෙලා හිත මධ්‍යස්ථතාවයකට පත් වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. අර උපේක්ෂා සම්තිට්ඨනා කියලා උපේක්ෂාවේ හිත පිහිටවනවා කියලා. ඉතින් මේක කෙනෙක් හොඳට නුවණින් තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සංකාරයේ මධ්‍යස්ථ වීම, සංකාරයන් ගැනීම නතර වෙනකොට, සංකාරයන් ග්‍රහණයෙන් හිත හැකිලෙනකොට ඒවා කෙරෙහි සමහර අයට වැරදි වැටහීම් වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත ආපහු මෙයා මෙනෙහි කිරීම නතර කරන්න පුළුවන්. මේ නතර කිරීම නිසා ආපහු හිත හැඟවිලා මේ මානසිකාරයේ දුර්වල වෙලා ඉන්ද්‍රිය ධර්මයන් ආපහු දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ආන්ගේ නිසා ඒවා අපි කල්පනාකාරී වෙලා අපි නතර කරලා නිකන් හිටියා කියලා හරියන්නේ නැහැ. මේ දේ වඩිය යුතුයි. තිලක්ෂණයේ රහත් වෙනකන් මේ අනිත්‍ය හෝ දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාරයන් සම්මර්සණය කිරීම තමයි වෙන්නේ. එතකොට මේ කරගෙන යනකොට හිතේ ඇති වෙන ඥාන වැඩ පිළිවෙලක් තමයි මේ පෙන්වන්නේ. එනිසා මේ ඥාන වඩනවා නෙවෙයි අපි කරන්නේ, ඒ කර්මස්ථානයේ කරන්න මේ හිත ඒ තැන්වලපත් වෙන අවස්ථා, ඒ අවස්ථාවන් අපි තේරුම් අරගෙන ඒ අවස්ථාවට අනුකූලව අපි මානසිකාරයේ ඒ මුලා වෙන්නේ නැතුව කරගෙන යෑම තමයි කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒකට තවත් තොරතුරු ටිකක් ඔබට දැනගන්න පුළුවන් අර පෞගිය දේශනාවල. මට හිතෙන හැටියට විමුක්ති ද්වාරයේ දේශනා මාලාවේ අන්තිමේට වාගේ මග්ග ඥාන ඵල ඥානෙ කියන මේවට පෙර ගෝත්‍ර භූ ඥානෙට පෙර කතා කරපු මේ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳ දේශනාවලට අරගෙන ඇහුවොත් කෙනෙකුට තවත් ටිකක් තොරතුරු ටිකක් ඒ අවශ්‍යයිට දැනගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අනිත් අයට ප්‍රශ්න තියෙනවා නම් රේස් හෑන්ඩ් බටන් එක ප්‍රෙස් කරන්න කියලා කියමු නේද ස්වාමීන්
වහන්සේ. ඊට අමතරව ප්‍රශ්න ගැටළු මොනවා හරි අහගන්න තියෙනවා නම් ඒ හෝ මේ අපි දේශනා කරපු දේ තුළ කාට හරි අදහසක් හරි ඉදිරිපත් කරන්න තියෙනවා, මොන හරි දෙයක් එකතු කරන්න හෝ එහෙම නැත්නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නැත්නම් අපිට දේශනාව අවසන් කරන්නත් පුළුවන්.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, අවසරයි.
ඔව් තෙරුවන් සරණයි.
අපේ හාමුදුරුවනේ දැන් මට මේක තව කෙනෙකුට කියන්නත් කියලා දෙන්න පොඩ්ඩක් දැනගන්නත් ඕනේ. හැමෝටම තමයි අවශ්‍යයි මෛත්‍රී භාවනාව වඩනකොට. අපේ හාමුදුරුවනේ දැන් මෛත්‍රී භාවනාවෙන් දර්ශනාවට යන්න පුළුවන්.
ඔව් ඔව් ඔව්.
එතකොට අපේ හාමුදුරුවනේ දැන් මෛත්‍රී භාවනාව ගොඩක් අය වඩන්නේ මේ වදනකොට මේ මමය වැඩෙනවානේ. එතකොට කොහොමද මේ මම නැති වෙන විදියට මෛත්‍රී භාවනාව වඩන්න අපිටත් දැන් අපි දෙහිනාසි ළමකට කියන මට කාදා කියලා දෙන්නේ කොහොමද මේ මමය නැති වෙනකොට නැති වෙන විදියට කොහොමද මෛත්‍රිය වඩා ගන්නෙ?
හෝ එතක ඇත්තටම මේ මෛත්‍රී භාවනාව තුළින් ඇත්තටම අරමුණම සත්ව පඤ්ඤප්තියනේ. එතකොට ඒක ඇති සැබෑවට ගත්තහම දැන් රහතන් වහන්සේත් මෛත්‍රී ධ්‍යාන වඩපු මෛත්‍රී සුඛ විහරණයෙන් වාසය කරන රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. එතකොට ඇත්තටම මේ අපේ මේ පුදග්ජන භාවය නිසා තමයි මේ මෛත්‍රී භාවනාව තුළ පුද්ගල භාවය වැඩෙන්නේ. කොහොමනත් ඇත්තට මේකේ ආධුනික කෙනා මොකද දේශය දුරු කරගන්න කියන රළු කෙලෙස්ය අයින් කරගන්න උපායක් වශයෙන් තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. ඉතින් එතකොට මේ ඇත්තට දේශේ ඇති වෙන්නේ පුද්ගලයක අරමුණු වෙලා නම් ඒ පුද්ගලයා කියන සම්මුතියම අරමුණු කරගෙන තමයි එයාට මෙත් කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ මෛත්‍රී භාවනාව කියන එක ගොඩනැගෙන්නේ. ඒතකොට ඒ විදිහේ අපේ තියෙන ව්‍යාපාදයේ තරහව අමනාපය යටපත් කරගැනීමේ අරමුණින් ඒ සත්වයන් කෙරෙහි අපි සත්වයෝ කොටස් වශයෙන් බෙදාගෙන සත්ව පඤ්ඤප්තිය අරමුණු කරමින්, නමුත් ඒ පඤ්ඤප්තිය කියන එක නෙවෙයි මුලින් එයාට අරමුණු වෙන්නේ, සත්වයා කියන අදහසම තමයි එන්නේ. ඉතින් ඒකයි අර මේකේ පුද්ගල භාවයේ වැඩෙනවා කියලා අදහස් කරේ. ඉතින් නමුත් මේ මෛත්‍රී චිත්තය ඇත්තටම මේ මෛත්‍රිය කියන්නේ ලෝභය නෙවෙයි. ඉතින් මෛත්‍රිය කියලා කියන්නේ සත්වයන් කෙරෙහි ඇති වෙන හිතයිසී භාවයක්. ඉතින් ඒ මෛත්‍රිය කරපු කෙනාට දුකක් එනකොට හරි කවුරු හරි බයිනකොට තරහ එනවනම් එයා තුල වැඩිලා තියෙන මෛත්‍රියක් නෙවෙයි ලෝභයක්, රාගයක් තමයි වැඩිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා අපි මෛත්‍රී භාවනාවේ තේරුම් ගන්න ඕනේ. ඒවා තමයි පැහැදිලි කරගත්ත යුත්තේ. ඒ විදිහට ඒ වගේ වැලකිලා ඒ ප්‍රතිපක්ෂ දැන් මෛත්‍රිය රාගයට ලෝභයට ප්‍රතිපක්ෂයි. ඉතින් ඒක එවුනට වංචනිකව ඒක එන්නත් පුළුවන්. ඉතින් මේ කාරණාවත් වටහාගෙන අපි මෛත්‍රිය වැඩුවන් පස්සේ යාගේ ඒ කමඨහන තුලින් යාගේ නීවරණ යටපත් වෙලා හිත සමාධිමත් වෙනවා. ඉතින් අර සමාධිමත් උනන් පස්සේ මෛත්‍රී භාවනාවෙන් දැන් අපිට අවශ්‍යතාවයේ තිබුණේ මේ රළු පරළු කෙලස් ටික යටපත් කරගත්තේ නැත්නම් මේ පුද්ගල භාවය කියන එක පේන්නේ නැහැ. ඒ දැක්ම දකින්න බැරි නිසා තමයි ඒ තුල ඉඳලා හරි අපි මේ නීවරණ යටපත් කරගෙන හිත සමාධිමත් කරගන්න. අන්නේ හිත සමාධිමත් කරගත්තන් පස්සේ සමාධිමත් හිතින් එයා අර පුද්ගල භාවය තුල තියෙන මේ ස්කන්ධ හසෙන් හෝ අසුබ වශයෙන් ධාතු වශයෙන් එයා ඒක වඩනවා. එතකොට එහෙම වැඩුවා කියලා දැන් මෛත්‍රිය නැති වුණා නෙවෙයි. මෛත්‍රිය නැති වෙන්නේ නෑ. යාට මෛත් මෙත්තාව කියන එක අනාත්මෝ ලෝභ ද්වේෂ වලට අයත් නැති චෛතසික ධර්මයක්. එතකොට ඒක උපකාර කරගෙන හිත තැම්පත් කරගෙන අපිට ඕන නම් වෙනත් කමටහනක් වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සත්පුද්ගල භාවයේ තුලම කෙනෙකුට පුළුවන් මෙතන සත්පුද්ගල නෝණු අනාත්ම ධර්මතා ටිකක් තමයි තියෙන්නේ. එහෙම ධර්මතාවයක් තියෙන තැන මේ සත්පුද්ගල භාවයෙන් හම්බෙන හින්දා නේද මේ කෙනෙකුට මේ වගේ තරහ වෛරකම් ඇති වෙන්නේ කියලා විදර්ශනාව වඩන්න පුළුවන්. ඉතින් මේ විදර්ශනාවෙන් ඒ හොඳට යාට මේ පුද්ගල භාවය කියන එක වැටහිලා හොඳට යාට ඒක තේරෙනකොට ඊට පස්සේ යාට ඇත්තටම අර කරපු අපි අමාරුවෙන් කරපු දේ ලේසියෙන් එයාට මේ මෛත්‍රිය කියන එක දිනු කරගන්න පුළුවන්. මොකද තරහා කෙනකොට එයා ධර්මතාවයේ දැක්කොත් කවදාවත් තරහා ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලින් අපි මේ පුද්ගල භාවයෙන් කරත් විදර්ශනාවෙන් පැත්තෙන් එයා ආපහු ගන්නේ එතන තියෙන අර නාම රූප මතු කරගෙන එහෙම නැත්නම් ධාතු වශයෙන් අසුභ වශයෙන් මෙතන පුද්ගලයා කියන තැන මේ කොටස් ටිකක් තියෙන්නේ. මේ කොයි කොටසටද මං තරහා ගන්නෙ, කොයි කටසතර මේ බයින්නේ වෛරය ඇති කරගන්නේ කියලා බලමින් බලමින් ඒ විදර්ශනා කරනකොට අර මෛත්‍රිය නිසා ඇතිවෙච්ච යම් පුද්ගල භාවයක් තියෙනවනම් ඒකත් ගෙවීමට යනවා. ඉතින් එහෙම එහෙම කරනකොට යාට අර පුද්ගල භාවයේ කියා අඩු වෙනවා. ඊට පස්සේ මෛත්‍රිය කරා කියලා අපිට මේ පුද්ගල භාවයයි දැනුණට ඉතින් අර විදර්ශනා කරලා අවබෝධයක් ඇති වුණන් පස්සේ එයා මේ නුවණ ඒක තේරුම් ගන්නවා. මේ මෙත් බව මෛත්‍රිය කියලා කියන්නේ අපි හිතේ ඇති වෙන ಗುಣධර්මයක්. ඒ ಗುಣධර්මයට අරමුණු වෙලා තියෙන්නේ මේ සත්ව පඤ්ඤාප්තියක් අරමුණු වෙලා තියෙන පුද්ගල භාවයේ කියලා ලෝකේ විවහාරයක් අරමුණු වෙලා තමයි මේක කෙරෙන්නේ කියලා අන්න ඒ ටිකත් එයා තේරුම් අරගෙන මේ භාවනාව කරගෙන යනකොට අර මෛත්‍රී භාවනාව තුළින් සිත සමාධි වෙලා ඊට පස්සේ යාට විදර්ශනාව තුළින් යම් මේ කෙලෙස්යක් තිබුණා නම් ඒකත් දුර වෙලා යනවා. තෙරුවන් සරණයි.
එහෙම අපේ ගුරුවරයා බොහොම පැහැදිලි වුණා. තෙරුවන් සරණයි.
කව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ආව තෙරුවන් සරණයි.
අමිනාසමට ප්‍රශ්නයක් නෙමෙයි, ඔබ වහන්සේ අද ධර්ම දේශනාව තුළම මගේ ප්‍රශ්නෙට හරියි ලස්සනට මුල ඉඳලම, ඒ කියන්නේ මට තේරුණා මම කමටහන තුළ හරියටම ජීවත් වෙලා නැහැයි කියලා. ඒක නිසා තමයි අර ඒ වගේ වටපිටාවක් හැදුනේ කියන එක මට තේරුණා. ඔබ වහන්සේ අද දේශනාව පුරාම හරියම ලස්සනට මේකේ ලස්සන අත්විවරමක් දාලා දුන්නා මට. මේ විදිහට මේ කියන්නේ පඩියෙන් පඩියෙන් මේ ගමන යන්න හරි වටිනවා සම්සද දේශනාව. ඒක තවපාරක් මම අහන්න ඕන. ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ මම කතා කිරි තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ සක්මන් භාවනාව සම්බන්ධයෙන් මේ කරගෙන යනකොට මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් එකක් තමයි ස්වාමීන් වහන්සේ, දැන් අපි දැන් එකම එක කකුලකට දැන් අපි හිතමුකෝ රස තද ගතිය දැනෙනවා. එතකොට එක කකුලකට අපි හිත යොමු කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක දැන් උස්සනකොට ඒක නැති වෙනවනේ. එතකොට අපි ඒ දැන් එකම කකුලට ඒක මේ දකින්නවා ස්වාමීන් වහන්සේ, නැත්නම් අර තද ගතියම දැනෙනවනේ. දැන් එක කකුල කැමතිස්සෙම පොළවේ ගැටිලානේ තියෙන. ඒතර එකක් උස්සනකොට අනිත් එක ගැටිලා. එහෙම ඒ කකුල් දෙකටම හිත තියාගෙන කරන එකද හොඳ ස්වාමීන් වහන්සේ? නැත්නම් අර දැන් තද ගතිය දැනෙනවා, ඒක නැති වෙනවා දැනෙනවා. තද ගතිය දැනෙනවා නැති වෙනවාද? ඒ විදියට කරන එකද? ඒ දෙකෙන් කොහොමද ස්වාමීන් වහන්සේ ඒක වැඩිපුර සාමාන්‍යයෙන් කෙරිය යුත්තේ කියලා මගේ ප්‍රශ්නයක් මට ඇති වුණා.
හොඳයි. මේ සක්මන් භාවනාවදී පෙන්නන්නේ පියවර කකුල් දෙකේම පියවරට තමයි අපි හිත තබන්න ඕනේ. මොකද අපි නොදැනුවත්වම හරි අර එක කකුලක ක්‍රියාවට හිත තිබ්බට අපි අනිත් කකුල ඔසවන්න ඉදිරියට යවන්න හිත උපද්දවන. එතකොට එතන මුලා වෙලා තමයි අපි ඒක කරන්නේ. නමුත් මෙතෙන්ද හිත තියාගෙන ඉන්නවා. එතන අනිත් කකුලේ ස්වභාවය අපි අරමුණු කරන්නේ. ඉතින් ඒ නිසා මුලින් අපි දෙකටම දැන් මේ කකුල අපි සියල්ලම අරමුණු කරන්න බෑ. මුලින් අපි එකයි අර පියවර දෙකක් හරි තුනක් හරි අවස්ථාවල පියවර තුනක් අපි ගේමුකෝ. එක කකුලක් අපි ඔසවලා ඉදිරියට තබනවා පියවර දෙකක් ගත්තොත්. එහෙම නැත්නම් ඔසවලා ඉදිරියට කකුල අරන් යෑම බිම තැබීම. ඒ ක්‍රියාව ඉවරුනම් පස්සේ තමයි අනිත් කකුලේ ක්‍රියාව පටන් ගන්න. එතකොට මුලින් ඒ කකුලේ පියවර තුනේ දැනෙන දැනීමට හිත තියෙනවා. ඊට පස්සේ ඊළඟ කකුල අපි ඔසවනවා ඉදිරියට යවනවා තියෙනවා. මේකේ දැනීමට අපි හිත යොමු කරනවා. එතකොට මාරුවෙන් මාරුවට මේ සිහිය මේ පියවර ඔස්සේ කකුල් දෙක ඔස්සේම මාරු වෙවි යනවා. ඉතින් ඒක එකක් තමයි අපිට මේ වේගෙන් අපේ කටයුතු කාරණා තුළ හිත හැසිරවීමට මේ සතිය ජව වෙනවා. වේගෙන් ඒක තමයි මේ සක්මනේ සමාධිය ස්ථිරයි කියලා කියන්නේ. මේ තව අරමුණු තියෙද්දී නොඑක් අරමුණු තියෙද්දී අපි මේ අරමුණක් තුළ ඉඳීම හා දැනෙන අරමුණ තුළ වේගෙන් සතිය පැවැත්වීම කියන එක අපිට මේ පුහුණුව තමයි අපිට එදිනෙදා ජීවිතයේදී අපේ කරන ක්‍රියාකාරකම් තුළ සතිය පවත්වන්න උපකාර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලින් අපි පුහුණු වෙන එක හොඳයි. අර පියවර දෙකටම හිත තියලා ඊට පස්සේ එක කකුලක අපි කොටස් තුනක් කොටස් දෙකක් හරි තුනක් හරි අවස්ථා කීපයක් අපේ සමාධියටත් උපකාර වෙන විදිහට වෙන් කරගන්න ඕන. වෙන් කරගෙන ඉවරලා ඒක ඉවර වෙලා තමයි අරකෙන්. නමුත් මේක අපිට වේගෙන් සිද වුණාට අපි අපේ මානසිකාරයට පහසු වෙන ආකාරයෙන් අපේ සක්මනේ වේගය පාලනය කරගෙන ඒ අවස්ථා තුනක් වෙන් කරගත්තම අර සමාධියට පහසුයි. තුනක් හරි දෙකක් හරි Tamanට ගෝචරාකාර. මේකින් පියවර දෙකට තමයි මාරු කළ යුත්තේ. ඊට පස්සේ අපි සක්මනේ කෙරවලට ගිහිල්ලා ඊට පස්සේ ආපහු හැරෙනකොට ඒ හැරෙන ක්‍රියාවට සිහිය යොමු කරගෙන නැවත අනිත් පැත්තට හැරිලා හොඳට නැවත ආපහු හොඳට හිත අදිෂ්ඨාන කරන සතිය ඇති කරගෙන ආපහු අර විදිහටම කකුල් දෙකේම දැනීමට එකතු කරගෙන ගිහිල්ලා පස්සේ අපිට පුළුවන්කම හොඳට මේ දැනෙන පරමාර්ථ ධර්මය කකුලට දැනෙන තේජෝ පඨවි ගතිය වායෝ ගතිය සීතල උණුසුම් ගතිය ඔස්සේ හොඳට අර මං මුලින් මතක් කරා වගේ මේ මගේ කකුල කියන පුද්ගල භාවය අයින් කරලා මේ ක්‍රියාකාරීත්වයක් පමණක් වෙනවා කියන තැනට දැනීමක් වෙනවා කියන තැනට ආවම් පස්සේ යාට ඒත් එක්කම පුළුවන්කම තියෙනවා මේ දැනෙන දේ ඒ දැනීමත් එක්ක නිරුද්ධ වෙනවා කියලා අපිට බලන්න පුළුවන්. ඒක දැන් අර හිතට හොඳට සිහිය තියුණු වෙලා තියෙන නිසා එයාට පුළුවන්කම තියෙනවා. ඒකත් අපි මුලින් ඕනනම් අර පියවර තුනක නිරෝධය බලන්න අමාරු නම් දෙකක වගේ දැන් කකුල බිම තියාගෙන ඉන්නකොට දැනිච්ච දේ අරමුණු කරලා ඔස්සනකොට එයාට පුළුවන්කම අපිට තියෙනවා මේ දැනිච්ච දේ නිරුද්ධයි කියලා බලන්න. එතකොට මේක මුලින් ඇත්තටම මේ නිරෝධය බලනකොට අපිට බොහෝ විට පියවර දෙකේම බලනකොට එක අවස්ථාවක් වගේ තමයි ගන්න වෙන්නේ. මොකද අපි කකුල් දෙක බිම තියාගෙන ඉන්නකොට දැනෙන ගතිය අරමුණු කරලා ඊට පස්සේ අපි ඔසවලා ඉදිරියට යවනකොට අර නිරෝධයයි අරමුණු කරන්නේ. ඒ අරමුණ නිරෝධය අරමුණු කරන වෙලාවට ඒ කකුල අපි සමහරවිට බිම තියලා වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක දැනීම අරමුණු කරලා ඊට පස්සේ ඒක ගන්නකොට අපිට අර දැනිච්ච දේ නිරුද්ධයි කියන ඒ හටගත්තු වේදනා සංඥා සංක නිරෝධයි කියලා මුලින් බලන. එහෙම මේ උදේවැය මේ සක්මන තුලින් අපිට Tamanට පහසු ආකාරයෙන් අරමුණ හොඳට බෙදාගෙන කෙටි කරලා බෙදාගෙන පස්සේ ටික ටික ඕනනම් ඕකේ වැඩි කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
මතමයි ස්වාමීන් වහන්සේ මමත් ඇත්තට මේ පියවර දෙකෙන් තමයි ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් එක කරන්න බලන්නේ. එතකොට අනිත්ක ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍ය ගමනක් යනකොට දැන් ඒ කියන්නේ සක්මනේ නෙමෙයි අර එතකොට තමයි අර මම වැඩිපුරම බිම තියෙන කකුලටම තමයි හිත යොමු කරන්න
බලන්නේ. එතකොට සාමාන්‍ය ගමනක් යනකොට අපිට පියවර දෙක තුන බෑ. අර පුළුවන් ඉන්නේ පොඩි එක අරමුණක් වගේ අරගෙන පහසුයි. ඉතින් එතකොට බොහොම හොඳයි. මේ ගැටලුවක් නෑ.
හරි. මිලානි මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්සේ පිළි දෙයක් අහන්න කිව්වා. මම ගිය දවසේ කොවිඩ් හැදුණා.
ඔව්.
ඉතින් මට හොඳටම අමාරු තිබුණා. කොච්චර අර දවසතුල දැන් දේවල් මනසට ආවට කොහොම හරි සිතක් හරි මොන විදියට කියලා හරි එක කඩාගෙන ඉදිරියට ආපහු හිත පරිස්සම් කරගෙන යන්න පුළුවන් වෙනවා. හැබැයි දැඩි වේදනා ස්වරූපය එනකොට මොන දිගට දැන් එක කරගෙන යන හරිම අමාරු බව මට තේරුණා ලෙඩ වුණාට පස්සේ. අපි ඒ වගේ වෙලාවට මොනවාගේ දෙයක්ද ඒ මන් දන්නවා එතනත් අපිට සිතක් උපදින්නේ ඒ බව තමයි එතනත් මට කරන්න තියෙන්නේ කියලා ඒකට එතන හරිම අපහසුකමක් තිබුණා ස්වාමීනාත්. ඒ කියන්නේ මගේ කොච්චර හරි ගියත් ඉරියව්වට තියන්න ගියත් වේදනාව දැනෙන එක තමයි අපු හිත ගිහිල්ලා එතන ගැන වලට ඇඬෙනවා අර ඉච්චර මාරු යඟට.
හොඳයි. ඔව් ගොඩක් දායට අත්දකින්න ලැබෙන දෙයක්. මොකද ඒ අවස්ථාවෙත් අපි දන්නවා අපි හිත රැක ගන්න වෙනවා. ඉතින් ඇත්තටම ওই අවස්ථාව තුළ තමයි අපි බොහෝ විට අසරණ වෙලා අපි සමහර විට අදක්ෂ වෙලා අපේ ජීවිතේ වරිදෙන්න පුළුවන් අවස්ථා. ඉතින් මේ ඇත්තට මේ අවස්ථා අපිට ජීවිතේ හදාගන්න හොඳ දේවල්. ඒවා හොඳ කමටහන්. මොකද අපි ඒවා යහපත් පැත්තේ හිතනවා. ඉතින් ඒ නිසා ඒ වගේ සාමාන්‍ය හොඳ ධර්මයේ හිත සමාධි වෙච්චි පුහුණුවක් තියෙන කෙනෙක් ඒකේ එතන හිත පිහිටවා ගන්න පුළුවන්කම තියෙනවා ගොඩාක් දුරට. නමුත් ඉතින් එහෙම බැරි අයට බොහෝ විට අර කොච්චර වුණත් මේ අරමුණ කඩාගෙන බිඳගෙන වේදනාවත් එක්ක අපේ හිත ආපහු අර පරණ පැත්තට යනවා. ඒක කමඨහනක ඉන්න බැරි තත්ත්වෙට. නමුත් අපි ඒ වෙලාවට ටිකක් හරි ටික ටික අර අපි ඒ වේදනාව තුළ නිතරම ඉඳ බැරි වුණත් යම් යම් ප්‍රමාණයක් හරි මේ හිතේ ස්වභාවය ඒ වේදනාව අපි අල්ලාගෙන සත්වපුද්ගල භාවයෙන් මේකේ දුක් වෙන ගතිය පසුතැවිලි වෙන ගතිය අයින් කරලා මේකේ ආත්ම වශයෙන් අපි ගන්න ගැනීම ටික ටික හරි මෙනෙහි කරන්න අමාරුවෙන් හරි මෙනෙහි කර කර ඉන්න එක තමයි හොඳ. මම හිතන්නේ මහත්මියත් ඒක කරලා තියෙනවා. ඉතින් ඒ තුළ අපිට අර ඒ අරමුණ තුල අපි ඉන්නවා මේක තුල මේ හිත වැඩෙනවා කියන එකවත් තේරෙන්නේ නැහැ සමහර විට. මොකද ඒ වේදනාව දැනෙනකොට ඉතින් අපිට එක එක දේවල් කරන්න පුළුවන්. එකක් පුළුවන් අපිට හොඳට හිත තියාගෙන ඒ වේදනාව වැඩිපුර දැනෙන තැන හොඳට ඉලක්ක කරන අරමුණු කරගෙන වේදනාවේ ස්වභාවය ටික ටික බලබල රූපයෙන් අයින් කරලා මේ දැනෙන වේදනාව පුද්ගල භාවයෙන් ගන්න එක ටික ටික අමාරුවෙන් හරි හොඳට හිත හිතා එහ මෙතන වේදනාවක් පවතින බවත් ඒක වෙනස් වෙට හැටි ඇති වෙන නැති වෙන හැටි ටික ටික හරි බලන්න පුරුදු කරනකොට අමාරුයි. හැබැයි මේ කාරණාව නමත් ඒ කිරීම තුළම අපි තුළ ඔක කුසල්සෙත් හට ගන්නවා. ඒ වේදනාව අර අකුසලයක් එන තැන අපි ඒ අකුසලයේ කුසලයකට හරව ගන්න අපි උත්සාහවත් වෙනවා. ඒ පුහුණුව තමයි අපිට මරණාසන්න මොහොතේ වුණත් අධික වේදනාවක් ආවත් ඒ වේදනාව අපිට චිත්ත පීඩාවක් හරි දුකක් වෙනකොට ඒ වෙලාවට අපි මේ වේදනාවේ ස්වභාවය මේකේ අනිත්‍ය වශයෙන් බලමින් අනේ දැන් මේකෙන් මිදෙන්න ඕනේ කියලා මං හැදුවට මේ වේදනාවත් අනාත්මයි නේද? මේක මට අයිති දෙයක් නෙවෙයි නේද? මේක මේ රූපය ආකාර විකාර වීම නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. ඉතින් මේක ඉවසිය යුතුයි, ඉවසාගත යුතුයි කියලා උපේක්ෂාවෙන් හිත නුවණින් උපේක්ෂාවෙන්ද පුහුණු වෙන්න ඕනේ. ඉතින් ඒ පුහුණු වීම ටික ටික දියුණු වුණාම තමයි අපිට ඒ තුළ ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම අපිට මේ අවස්ථාවලදී කළ යුතු කාරණාව ඕක තමයි ටික ටික හරි මේ වේදනාව අර ආත්ම වශයෙන් ගන්න එක ටික ටික අපි මානසිකාර බලයෙන් අඩු කරන්න ඕනේ. ඒ වගේම මේක තුළ අපි මේක අනිත්‍ය බව මේක මට ඕනේ විදිහට පවත්වන්න බැරි බව දැක දැක අර වේදනාව දැනෙන තැනට පුළුවන් නම් හිත කේන්ද්‍රගත කරගෙන සමහරට මුළු ශරීරෙම දැනෙන්න පුළුවන්. ඒ ශරීරෙම එතකොට පොදුවේ ආරමුණු කරගෙන හොඳට වේදනාව දිහා ටිකක් ඉවසාගෙන වීරිය ඕනේ මේකට ඉවසාගෙන පොඩ්ඩක් ඒකේ වෙනස් වීම වෙනස් වෙන හැටි මේක තමන්ට ඕනේ ආකාරයට පවතින්නේ නැතුව මේව ඇතිවිවි නැතිවි වෙනස් වෙන ආකාරය බලනකොට අපිට අර වේදනාව අරමුණු කර කර දුක් විඳින ගතිය නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ රහතන් වහන්සේලා තුල තියෙන්නේ කායික වේදනාව ඉපදුනාට අයියෝ ඇයි මට මෙහෙම උනේ කියලා අර දෝමනස්සේ මනසින් ඒක වරදවා ගන්න බව නැහැ. ඉතින් ආන් ඒ නිසා ඒක තමයි අපි නැතිකරන්න ටික ටික හරි පුහුණු වෙන්න ඕනේ.
එහෙමයි මේ ගිය පෙරේදාත් එහෙම ආයේ නිකන් අසනීප වුණා. එකපාරට රැදිකම අතර හැරිලා මට දැනුනේ නිකන් මොකකින් හරි ඉන්ජෙක්ට් එකක් කරනවා වගේ. එතනට මට හොඳටම සීය ඇවිල්ලා තමයි ඇත හැරුණේ. නැන්ස හැබැයි ඒක මට දැනিলা මම එතන තේරුණාට ටිකකින් අටායි වේදනාවට තමයි ආපහු හිත ගියේ. ඊට පස්සේ මම බෙහෙත් ගේනවා, ඇම්බියුලන්ස් කෝල් කරන්න ඕනේ හිතනවා. සැරෙන් සැරේ හිත එවිටලා යනවා. අර වේදනාවක් රූපයක් එතනට හිත එනවා. බට් ඒක තියාගන්න තමයි පුරුදු වෙන්න ඕනේ නේද?
ඔව් ඔව් එහෙම තමයි. අපි ඒකට පිළියම් කළ යුතුයි. හැබැයි පිළියම් කරන වෙලාවෙත් අපි සමහර විට ඒක පිළියම් කරන්නේ කලබල වෙලා, කුලප්පු වෙලා, ආත්ම වශයෙන් මේ වර්ග එහෙම නැතුව මේ කය මේ මොහොතේ නැති වෙන්න පුළුවන්. මේ යනකොට මග යනකොට ඒක තමයි. ඒ මනස තියෙන්න ඕනේ. ඒ මනස තියාගෙනයි පිළියම් කරන්නේ. එතකොට අපි මග තොටේදී අපිට මොනවා හරි වුණත් එතනදී අපි මේ නුවණින් ඉන්නේ. ඒ නිසා අපිට හානියක් වෙලා නැහැ. මොකද අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න එපා වේදනාව නැති වේවා කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම වේදනාව කෙරෙහි අපි තුළ ඇති වෙන ආත්ම දෘෂ්ටියේ නැතුව ඉන්නේ කොහොමද කියන එක තමයි අපි පවත්වන්නේ. හොඳයි.
එහෙමයි හොඳම තියෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අනන්ත පිළිතුර.
ඊළඟ ප්‍රශ්නය එඩ්වඩ් මහත්මයා ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොම්පින් මේ අපිට මේ ධර්මයෙන් අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ මේ මාළුන්කේය සූත්‍රයේ අර වයසක ස්වාමීන් වහන්සේට ගින් බුදුරජාණන් වහන්සේ අහනවානේ අතීතයේ දැකලම නැත්තම් දකින්නේ නැත්තම් ඒ ගැන චන්ද්‍රාගය බැහැ කියන ඒ වගේම දැන් අපි දැන් එතකොට ඒ ඔක්කොම ඒ ටික දැන් ඇත්තටම එතකොට ශුන්‍යතාවයේනේ ඉන්නේ දකින්න. එතකොට දැන් ආලාර කාලාම වගේ කෙනෙක් නැතිකින්චි කියන තැනට ගිහිල්ලත් දකින්නේ ශුන්‍යතාවයක් නේ. ඒ කියන්නේ කිසිවක් නැත කියන කෙනෙක් දකින්නේ.
ඔව්.
එතකොට මෙන්න මේ දෙක අලර කාලාමට මමත්‍රයක්, ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් තියෙනත් මේ දකින ක්‍රම ඉන්දියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු චන්ද්‍රාගය නැති කිරීමේ චන්ද්‍රාගය කැති වෙනවද කියලා අපේකේදී මමත්‍රය නැති වෙන එකත් අතර වෙනස ස්වාමීන් වහන්සේ සියුම් අර දෙකම යන්නේ ශුන්‍යතාවයකට. මේ ශුන්‍යතාවයයි ඒ ශුන්‍යතාවයයි අතර වෙනස
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කොහොම පිං සමිවස්. හොඳයි තෙරුවන් සරණයි. ඇත්තටම ඔය සිද්ධාන්ත අපිට ඕක විතරක් නෙවෙයි, කොයි දේත් ඔය ක්‍රම දෙකකටම කරන්න පුළුවන්. අපිට ධාතු කර්මස්ථානය පිළිකුල් භවනාව ගත්තත්, අනිත්‍ය දුක් අනාත්ම ගත්තත්, මේක අපිට සත්වපුද්ගල භාවයේ ඇතුළේ ඉඳලා අනිත්‍ය දුක් අනාත්ම වඩන්න පුළුවන්. සත්වපුද්ගල භාවයෙන් මිදිලා දර්ශනයක් තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඉතින් ආලාර කාලාමුද්ද කරාම් පුත්තාදී මේ ශුන්‍යයි කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය ඇතුළේ ඉඳන් සත්පුද්ගල භාවයේ ඉඳන් කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියලා එයා අදහස් කරේ ඒ කිසිවක් නැහැ කියන කෙනා එයාට අයින් වෙලා නැහැ. එතකොට ඒ එහෙම කිසිවක් නැහැ කියන බලන ආත්මය ඒ වගේම එයාට මේ හේතුඵල දහම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ධර්මයේ හැම වෙලාවෙම. එයා අනිත්‍යයි කියන්න පුළුවන්. හැබැයි මේ අනිත්‍යයි කියලා කියන්නේ එයා මේ පටිච්ච සමුප්පාදය දැකලා නෙවෙයි. මේ ශාසනයේ අපි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ශුන්‍යතාවයකට යන්නේ පටිච්ච සමුප්පාදය හරහා. ඒකට තමයි ධර්මතාවය. මේ ප්‍රත්‍ය නිසා මේ අනාත්ම ධර්මය හට ගන්නවා. ප්‍රත්‍ය නැති වෙනකොට මේ දේවල් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දකින නිසයි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට මේ අනිත්‍ය කියන අවබෝධයේ ආයුත්තේ පටිච්ච සමුපාදයක් හරහයි. ඒක තමයි වෙනස. ඉතින් මේ පටිච්ච සමුපාදය කියන එක තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පමණයි. මේ හේතුඵල ධර්ම කියන එක. අනිත් ශාසනවල කොයි තරම් දේවල් කතා කරත් ඒ හා සමාන දර්ශන ඉදිරිපත් කරත් මේ හේතුඵල ධර්ම පටිච්ච සමුප්පාදයේ කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. කොහොම අවබෝධ කරගන්න? දැන් අපි ප්‍රායෝගික බැලුවොත් අපිට ඇහැට පෙනෙන රූපයක් දිහා බැලුවාම ඒ රූපය තුල මේක අපිට වැඩකට නැහැ හිස් දෙයක් කියලා කෙනෙකුට දකින්න පුළුවන්. හැබැයි ඒ දකින්නේ තියෙන දෙයක. ඇති දෙයකයි යා මේ හිස් බව දකින්නේ. නමුත් ඇත්තටම මේ හිස් බව ඒ ඇති දේ දකින තුල හැමදාම බල බල ඉන්න වෙනවා. නමුත් කෙනෙකුට අවබෝධයක් ආවොත් මේ ශුන්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඇයි මේවට අපි පණවන්නේ? මේ දේවල් මේ ප්‍රත්‍ය නිසා හට ගන්න බවත්, හටගත් සැනින් සියල්ල බිඳිලා යන බවත්, මේවා අපිට අපේ වසඟේ පවත්වන්න බැරි ධර්ම, හේතු නිසා හට ගන්න ධර්ම කියලා, මේ හටගත් දේත් හටගත් දේ බිඳීමත් කියන මේ පටිච්ච සමුපාදයේ චක්‍රය දැකන නිසා යාට අනිත්‍ය වශයෙන් අහු වෙන්නේ නැහැ, ආත්ම වශයෙන් ගන්න බෑ. ඒ නිසා ශුන්‍යයි. ඒ නිසාම ලෝකේ ශුන්‍යයි කියලා කියන්නේ ලෝකේ මොනවත් නැහැ කියන අදහසින් නෙවෙයි. කිසිවක් නැහැ කියලා කිව්වොත් ඒකත් අන්තයක්. කිසිවක් නැහැ නෙවෙයි. ලෝකේ කිසිවක් කියන්නේ මේ සත්ත්වබුද්ධල භාවයේ කිසිවක් නැති එක වෙන්න පුළුවන්. නමුත් අපි ධර්ම වශයෙන් කිසිවක් නැතුව නෙවෙයි. අපේ ශාසනය හඳුන්වන්නේ කිසිවක් නැහැ කියන එක නෙවෙයි. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදයි ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති කියලා මෙහෙම විදිහේ න්‍යායක් නිතියෙන්නේ. එතකොට මේ ඇති කල්ලි මේ වේ, මේ ප්‍රත්‍යෙන් මේ හට ගන්නවා කියන දර්ශනේ එතන නැහැ. නමුත් ශුන්‍යයි කියලා කියන්න පුළුවන්. ඇති බව නිත්‍යයි, තියෙන දේක ශුන්‍යතාවය බලන. ඉතින් ඕක තමයි ඇත්තටම රළු වශයෙන් ගත්තොත් මේ දෙක අතර තියෙන වෙනස.
බම්පින් සමින්
මාසර් තෙරුවන් සරණයි.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දීපිකා මහත්මිය එහෙමනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. කියනවා ස්වාමීන් වහන්සේ, මේක ප්‍රශ්නයකට වැඩිය මම භාවනාව වඩන විදිය ගැන චුට්ටක් පැහැදිලි කරගන්නයි කතා කරන්න හිතුවේ. මම පරයන්ක භාවනාව කරනකොට ආනාපාන සතියට හොඳට හිත තියලා ඉන්නකොට විනාඩි 30කදී විතර පස්සේ මේ කය නොදැනි ගිහිල්ලා එකෙන් අත් කකුල් එහෙම කියලා නැතු හොඳ හිත හොඳට ඒකාග්‍ර වෙනකොට දණ හිස් වලින් පිට දිගට එහෙමගේ වේදනාව ඇලෙනවා. එතකොට මේ වේදනාවට හිත තිබ්බට මට කොයි ලාක්වත් ඒක මගේ කකුලේ පිටේ එහෙම කියලා නැහැ. නිකන් නිකන් ස්ට්‍රක්චර් එක පේනවා නිකන් අර කුඹහක් වගේ. ඒකේ තැන් තැන් වලින් මේ වේදනාවල් මතුවෙනවා පේනවා. ඊපස්සේ මේ වේදනාවට හිත තියෙනකොට ඒක සමනය වෙලා තව දැනකින් පටන් ගන්නවා. එතනත් හිත තියෙනකොට ආයි ඒක සමනය වෙලා තව දැනක ওই වගේ සමහර වෙලාවට නිලාපත්තු කරනවා වගේ හැම තැනම එකම විදියට වේදනාවල් දැනෙන්න ගන්නවා. හැබැයි එකක්ම මගේ කකුලෙන් එහෙම කියන්න එහෙම අර පණවන්න තැනක් නැති වෙලා යනවා. ඒකයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒ කරන විදිහ හරිද, එයින් එහාට තව යන්න විදිහක් තියෙනවද? ඒක චුට්ටක් මට පහදලා දෙනවා නම් ගොඩාක් පිච්චිද එනවා. තේරුම් ගන්න.
හොඳයි තේරුම් ගන්න. ඉතින් ඔයතුමිය ආනාපාන සතියේ ඇත්තට මේක ආනාපාන සතියේ කරගෙන යනකොට නීවරණ දුර වෙනකොට සමහර ඇත්තටම වේදනාවල් මේ ඒ සමාධිය දියුණු වීමත් එක්ක සමහර දේවල් පහළ වෙනවා. සමහර දේවල් අපිට තිබුණු දේවල්ම සිත සමාධි වෙන්න වෙන්න තමයි දැනෙන්න ගන්නෙ. ඉතින් මේ කාරණා දෙකම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොයි කාරණා ආවත් අර ඇත්තටම ඒකේ අපි කයට ගැට ගහන්නේ නැතුව එතන ඒ දැනෙන දේට අවබෝධය ඇති කරගෙන. හැබැයි ඒ ඔස්සේ යන්න හොඳ නැහැ. තමන් විදර්ශනාව කරනවා නම් මේ දේවල් වල එතන තියෙන එතනත් දැන් ස්කන්ධ ටිකක් හටගත්ත බව, වේදනාවක් හටගත්ත බව, ඒ දේවල් හොඳට ඇති වෙලා නැති වෙලා යන බව, අනාත්ම බව බලන්න පුළුවන් ආනාපාන සතිය තුළම විදර්ශනාව කරනවා නම්. නමුත් තමන් දැන් මේ උත්සාහවත් වෙන්නේ ආනාපාන සතියෙන් සමතයක් වැඩි වෙනවා නම් ඒ වෙලාවේදී අපි ඒ දේවල් දැනෙනකොට සමහර විට අපි අර අරමුණ කඩාගෙන ගිහිල්ලා මේ වේදනාදී අරමුණට එනවා. ඉතින් ඒ දේවල් අර මේ බලපු ආකාරයට බලලා මේ දේවල් මේ රූපෙට අයිති දේවල් නෙවෙයි, මේ අවස්ථාවට පහළ වෙනවා මිසක් මේවා සැබෑවට තියෙන දේවල් නෙවෙයි, මේවා ඇති වෙලා නැති වෙලා යන දේවල් කියලා නොසලකා හැරලා ඒවා මනස කෙටියෙන් මානසිකාරය කරලා තමන් ආපහු සති නිමිත්තටයි ආනාපාන සතියටයි මේ මේ හිත තියාගන්න ඕන. එහෙම තියාගෙන කරගෙන යනකොට පුළුවන් නම් එහෙම කරගෙන යනවා. නමුත් සමහර දේවල් එහෙම කරගෙන ගියත් නැවත 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 ඒ දේවල් වලටම හිත පයනවා නම් ඒ වෙලාවට අපි ආනාපාන සතිය නතර කරලා හොඳට ඒ දැනෙන තැන් අරමුණු කරගනිමින් ඒ දේවල් වල අනාත්ම ස්වභාවය, ඒවා ඇති වෙලා නැති වෙලා යන ආකාරය විදර්ශනා කරනවා. එතකොට ඒ දේවල් දැන් නැති වෙලා යනවා, බොහෝ දේවල් නැති වෙලා යනවා. සමහර දේවල් තිබුණත් අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ දේ දැනෙද්දී ඒක ගැන නොසලකා, මොකද අපි මේ දේවල් අල්ලන්න ගියොත් අපි මේ දේවල් මේවා එන්නේ මොකක් නිසාද, මේක මොන හරි භාවනාවේ දියුණුවක්ද, එහෙම නැත්නම් මගේ භාවනාවේ වැරද්දක්ද කියලා මේ වගේ අර විචිකිච්ඡාදී නීවරණ ධර්මියෝ ආවොත් මේක අපේ භාවනාවට බාධා වෙනවා. ඉතින් ආන් ඒ නිසා ඒවට එන්න නොදී මේ අරමුණේ අර විදියට මුලින් මෙනෙහි කරලා නොසලකා හැරලා පුළුවන් නම් ආනාපාන සතිය තුලම ඉන්න හිත පවත්වන්න. ඒක තමයි ආනාපාන සති සමාධිය අපි කළ යුතු න්‍යාය. නමුත් ආනාපාන සති විදර්ශනා කරනකොට ආසිත සමාධිමත් කරගෙන විදර්ශනා කරගෙන යනකොටත් වේදනාවල් එනවනම් ඒවා අපි අර විදිහට බල බල අතහරිනවා. හැබැයි ඒවා ඔස්සේ කවදාවත් යන්නේ නැහැ. ඔය වගේම වේදනාවලට අමතරව අපිට අර කය නිකන් ඉදිරියට යනවා වගේ, ඉස්සෙනවා වගේ, සමහරට ආලෝකයවල් මේවා පේන්න ගන්න, ඒ දේවලුත් පේනවා. ඉතින් ඒවා එකක් ඔස්සේවත් යන්නේ නැතුව මේ හැම එකක්ම මේ සමාධිය නිසා හිතට වැටෙන ස්වභාවයල්. ඉතින් ඇත්තටම හිත සමාධිමත් කියලා දැනගන්නත් මේවා තමයි ලක්ෂණ. නමුත් ඒ සමාධිය ගිලිහිලා යනවා අපි ඒවාට හිත පවත්වවත ඒවා ඔස්සේ ගියෝ. ඉතින් ඒ නිසා එහෙම යන්නේ නැතුව අපි සමාධි වශයෙන් කරනවා නම් අර විදිහට ඒක නොසලකා හැරලා කරනවා. එහෙමත් බැරි නම් කෙටියෙන් මේ අරමුණු දිහා බලලා අත්හැරලා ආපහු ආනාපාන සතියට යනවා. එහෙම නැත්නම් විදර්ශනා වශයෙන් කරනවා නම් හොඳට ආනාපාන සතිය ඉද්දී ඊට පස්සේ අරමුණ දැනෙන තැන් අල්ලාගෙන ඒ දේවල් වල අර වගේ අනාත්ම විදිහට එතනත් මේ හටගත්ත තියෙන නාම රූප ධර්ම ටිකක් බව දැක දැක ඒ දේවල් ඇති වෙලා නැති වෙලා යන මේ ස්කන්ධ ටිකක් ඉපදෙපිට නිරුද්ධ වෙනවා නේද කියන එක එතනින් මතු කරගන්න පුළුවන්. මං හිතන්නේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් ඇති කියලා උත්තරය.
ඒවයි සමින්නස පොම්පි
වහන්සේ කාලය නම් ගිහිලා වගේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ අවසන් කරමුද? ස්වාමීන් වහන්සේ
අවසන් කරමු.
අදමයි සාදව ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින්. එහෙමනම් අද දිනත් ස්වාමීන් වහන්සේ ඇත්තටම හිමිතිරි උදෑසනින් අප කිරීමේ මහත් අනුකම්පාවෙන් අපිට මේ කෙලී කැපවීමෙන් මේ ආයෝගික ධර්ම මාර්ගයට අවශ්‍ය ධර්ම කරුණු ඉතාම මනාව වෙනද වගේම අපිට පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම මේ ධර්මය සරින් නිතර නිතර ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්ම දේශනා මේ විදිහට පැවැත්වීමෙන් අපිට ප්‍රඥාව වගේම වීර්ය ධෛර්ය වගේ ඒ ධර්මතාත් වැඩෙන විදිහට අපිට හිතවලට කාවදින විදිහට ඒ වගේම මේ කාලය ගත වෙනවා කියලාවත් අපිට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතාම වටිනා ධර්ම දානමේ කුසලයක් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවලින් සිද්ධ කර ගන්නවා. ඉතින් ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුමකින් අපි ස්වාමීන් වහන්සේට ඉතාම සතුටු සිතින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් මේ පින්වත් පත් වේවා. ඒ සියලුම දෙනාටමත් ධර්මාවෝදේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවට සහභාගී වුණ ඔබ හැම සියලු දෙනාටමත් ප්‍රශ්න ඉදිරිපත් කරපු මේ සියලුම දෙනාටමත් ඒ පෞද්ගල සියලුම දෙනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් පිරුවන් සරණයි.
සාදු සාදු සාදු. හොඳයි, එහෙමනම් අපි මේ ධර්ම දේශනාව කරගෙන යන කාලය තුළ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන හෝ යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද අපි සමාව භජනය කරමින් මේ වෙලාවේ ජනිතෝ සියලුම කුසල ධර්මයෝ මේ සඳහා උදව් උපකාර කරන මේ ධර්ම ශ්‍රවණේ කරමින් සසරෙන් එතර වෙන්න උත්සාහවත් වෙන හැම දිනාටම මියගේ ඥාතීන් ඇතුළු හැම දිනාටම මේ උතුම් කුසල් තුම් නිවන් පිණසම හේතු වේවා, පාරමිතාවක් වේවා කියලා මා ද ආශිර්වාද කරන ගමන් අපි ප්‍රාර්ථනා ගාතාවන් කියලා අවසන් කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාට.